හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා වාර පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර නමස්කාර වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ වතුපම සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාගතුන් වහන්සේ සැවත් නුවර සමීපයේ අනාථ පිණ්ඩික සිටි විසින් කරන ලද ජේතවනාරාම විහාරයේ වාසය කරති. එකල්හි භාගතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂුන්ට කතා කළා. ස්වාමිනේ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. මහණෙනි යම්සේ කිලුටු මලවැඳුනා වූ වස්ත්‍රයක් වේද? ඒ වස්ත්‍රය වෙනසායම් කරන්නේ ලිල් පාට කිරීම පිණිසෝ, රන්වන් පාට කිරීම පිණිසෝ, ලේ පාට කිරීම පිණිසෝ, මදටි පාට කිරීම පිණිසෝ යම් යම් සායමක් පොවන්නේද? ඒ නරක පාට ඇත්තක් වන්නේ, අපිරිසිදු පාට ඇත්තක් වන්නේ, ඊට හේතු කවරේද? මාන්‍ය වස්ත්‍රය අපිරිසිදු වෙයි. මාන්‍ය ඉපරිද්දෙම සිත කිලිටුව කල්ලි දුගතිය කැමති යුතුයි. මාන්‍ය යම්සේ පිරිසිදු බබලන්නා වස්ත්‍රයක් වේද? ඒ වස්ත්‍රය වෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිසෝ, රන්නම් පාට කිරීම පිණිසෝ, ලේ පාට කිරීම පිණිසෝ, මදටිය පාට කිරීම පිණිසෝ යම් යම් සායමක් වන්නේද? ඒ හොඳ පාටක් පාට ඇත්තක් වන්නේ, පිරිසිදු පාට ඇත්තක් වන්නේ, ඊට හේතු කවරේද? මාන්‍ය වස්ත්‍රයේ පිරිසිදු වෙන්නේ. මාන්‍ය ඉපරිද්දෙම සිත නොකිරට කල්ලි සුගතියට කැමති යුතුයි. මාන්‍ය සිත කෙලසන්නා වූ පාප ධර්මය කවරෝද? අවිද්‍යා නම් වූ විසම ලෝභය සිත කෙලසන්නේ, ව්‍යාපාදේ හිත කෙලසන්නේ, ක්‍රෝධේ හිත කෙලසන්නේ, උපනාහය හිත කෙලසන්නේ, මක්කේ හිත කෙලසන්නේ, පලාසය හිත කෙලසන්නේ, ඊර්ෂ්‍යාව හිත කෙලසන්නේ, මසුරුකම හිත කෙලසන්නේ, මායාව හිත කෙලසන්නේ, සටබව හිත කෙලසන්නේ, තම්බය හිත කෙලසන්නේ, සාරම්භය හිත කෙලසන්නේ, මානෙ හිත කෙලසන්නේ, අභිමානෙ හිත කෙලසන්නේ, මදය හිත කෙලසන්නේ, ප්‍රමාදය හිත කෙලසන්නේ. එතකොට තථාගතයන් වහන්සේ මෙතන කාරණා 16ක් දේශනා කළා. ඉතින් අපි මේ සූත්‍රය දීර්ඝ වශයෙන් ඒ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ. ඔය කියව කාරණා 16 තමයි අපි මේ පිළි කරන්නේ. දවස් 4 වෙනසටානේදී අපි මේක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේ කාරණා 16 තේරුම් ගන්න අපි ඩයග්‍රම්ස් වලට යමු. පළවෙනිම මේ අගනිට රාම ලෝකයේ ආත්මාංශයට පුදාපිතාය බල කරන අපිට මේ ධර්මය ලබා දුන්නට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේක පෙන්නනවා මේ අභිජ්ජා කියන එක. එතකොට රූපයක් අපිට ස්පර්ශ වුණාම ඒ අවිද්‍යා මානසයේ මගේ මේ සංඥාව ඉස්වීමක් කරනවා. එතකොට මේ සංඥාව මිච්ඡා දිට්ඨිය නිසා හටගත් ආයුධයක්. එතකොට අපිට පේනවා මෙතන මේ ඩයග්‍රෑම් එකේ ලකුණු කරලා තියෙනවා සංඥාව ඉදන් පරාමාස කාය ග්‍රන්ථයට ඒකාවක්. ඒකෙන් උගලන්ට පේනවා මේ ඒ කියලා ලකුණු කරලා තියෙනවා විඥාන දෙසට දික් කරපු එකක්. අන්නේ රේඛාවේ අපි ලකුණු කරලා තියෙන පල්ලෙහයින් ඒ මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානී පැවතීමම තමයි අභිජ්ජා කියලා කියන්නේ. රහතන් වහන්සේ අර්ථ දක්වනවා මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානී පැවතීමම තමයි අභිජ්ජා කියලා කියන්නේ. මොකක් හරිකම් මගේ වේවා කියලා කියන්නේ අර මිච්ඡා දිට්ඨික සංඥාව. මේ සංඥාව දුර්වලයි. ඒක හරියට මේ වතුර පාරක් එනවා උල්පතකින් පොඩ්ඩයි එන්නේ. එතකොට මේ වතුර පාරට තව වතුර එක්කහුවෙන්නේ නැත්නම් ඉතින් ඔක වීලිලා නැති වෙලා යනවා. අන්න ඒක තල්ලු කිරීමක් කියන එක කරනවා. ඒ එහෙම තල්ලු කිරීම මේ නාමකායේ පටික සම්පස්සාගේ මගින් මේක තල්ලු කිරීමක් කරනවා. ඉතින් ඔයගලන්ට පේනවා මෙතන මේ යටි ලීලා තියෙනවා කාමේසු තිබ්බ සරාගේ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? අර එහෙම වස්තුවක් දැක්කහම පෙර තමන් ඒවා පරිහරණය කරලා විඳලා තියෙන නිසා අර සංකප්ප පැත්තෙන් එනවා. මේ නන්දියත් එක්ක වේදනාව හරහා චේතනාවට ඇවිල්ලා මේක තල්ලු කරගෙන යනවා මේ වැලියු එක. එතකොට ඒ කාමීතියු රාගයේ කියන එක තිබ්බ රාගයේ කියන එකත් මේකේ ලකුණු වෙලා තියෙනවා. ඉතින් මේ දෙක වුණා නම් ඒ කියන්නේ මේ ඒ කියන අගය බී කියන නාමකායි පටික සම්පස්සාගෙන් තල්ලු වුණා නම් අන්න මෙතෙන්දි හැදෙනවා අර සුබයි කියලා. අපි අර පෝතලිය සූත්‍රය එහෙමත් ගත්තේ ඒක වාට මස් කට්ට දාපුවා සුබයි කියලා. ඒ සුබේ දැන් දෙකට කඩලා වෙන්න සුබයි කියන එක ඇති වෙනවා. එතකොට පළවෙනි රවුම මිච්ඡා දිට්ඨිය සහ අභිජ්ජා යන දෙකටම ඇතුළත්ව සලකන්න ඕනේ. ඒ දෙකටම ඇතුළත් වෙනවා ඒක. හේතුව මොකද්ද? තමාගේ තිබුණු දෙයක්ම තමයි ඇවිස්ස. ඒ රූපේ ස්පර්ශ වීම සමග සිද්ධ වෙන්නේ ඒක. දැන් අපි හිතමු ওই දූවිල්ල තියෙන තැනකට කොයින් එකක් දැම්මොත් එතන තියෙන දූවිල්ල ඇවිස්සෙනවා. දූවිල්ල නැති තැනකට තිබ්බොත් ඇවිස්සෙන්නේ නැහැ නේ. ආන්නේ වගේ තමයි අර රූපය ස්පර්ශ වෙච්ච ගමන් මේ තමන්ගේ ඇතුළේ තියෙන දෙයක් තමයි මේක ඇවිස්සලා ඉන්නේ. එතකොට මේක නිසා අපි විඥානීය පැවතීමට අපි කැමැත්තක් ඇති වෙනවද? අන්න එකට අභිජ්ජා වෙනවා. මෙන්න මේදී අභිජ්ජාව කියන එක අර්ථ දක්වනවා. එතකොට මේ වැඩසටහන් දිහා බලන්න පේනවා. මෙතන මේ ස්ලයිඩ් එක අපි මේ භාවිතා කරන්නේ ඔය බය බීරව අපි තුන්දෙනියට සාකච්ඡා කරන එකේ ඩයග්‍රෑම් එකක් එහෙම තමයි මෙතන භාවිතා කරන්නේ. ඉතින් ඇයි අපි මේකට මේ ඇඩ්වාන්ස් කියලා කියන්නේ? ඇඩ්වාන්ස් කියලා කියන්නේ මෙතන අපි මේ සූත්‍රය උගන්වනවා කියන එක මොන මේ බලාපොරොත්තු වෙන්නේ. මේව කලින් සාකච්ඡා කරලා ඒව දාලා තියෙනවා. එතකොට ඇඩ්වාන්ස් කියන්නේ මේ පුද්ගලයා ඒව කලින් බලලා පුරුදු වෙලා ඇවිල්ලා මෙතන මේක අහගෙන ඉන්නකොටම එකපාරටම සිත නතර වෙනවනම් අන්න ඇඩ්වාන්ස්. ඒ කියන්නේ අර උගන්වනවා කියන එකම නෙමෙයි, තමන්ට කනෙක්ට් වෙන්න අනිත් ධර්මයන් එක කනෙක්ට් වෙලා මේ සිත නතර වෙනවා. එහෙම නතර වුණොත් අපි ආපහු මේක අහගෙන ඉන්න කියලාවත් කල්පනා කරන්න ඕනේ නැහැ. අපි මේ වැඩසටහන් කරලා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ වෙයි අනාශ්‍රිතිය කියන එක ඇති කරගන්න. ඒක කාට හරි අනාශ්‍රිතිය ඇති වුණා නම් තවත් මේ ධර්මය අහන්න අනේ මට මේ දැන් සිත නතර වුණා නම් අනේ මට මේ ධර්මය අහන්න ඕනේ කියලා කොහොම හරි ආපහු මේකට එනවා කියන්නේ අර පර්පස් එක නැති වෙනවා. ඒකට මේක පස්සේ හරි බලා ගන්නකොලෝ. නතර වුණා නම් නතර වෙච්ච විදිහට තමන් ඉන්න ඕනේ. මේ පුරුද්ද තමයි මේකෙන් නැති කරන්නේ. එතකොට ඒක තමයි මේකේ ඇඩ්වාන්ස් කියලා කියන්නේ. එහෙනම් උගලන්ට පෙනීවි මේකේ කනෙක්ෂන් හරියට තියෙනවා. කලින් ඒවත් එක්ක මේ සම්බන්ධ වෙච්ච ඒවා මේකෙ පෙන්නනවා. පස්සේ ඒවා ඉස්සෙල්ලට ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට එහෙනම් අපි මේ තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. දැන් අපි අභිජ්ජා කියන එක ඉගෙන ගත්තා. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ අපි ඉගෙන ගන්න ව්‍යාපාදී කියන එක. එතකොට අපිට පේනවා මේ විපරිණාමය ඇති නිසා ඇති වෙච්ච දුක් වේදනාව ඒව පරාමාසයට ඇදීම නිසා ව්‍යාපාද සාගත ස්වභාවයක් ඇති වෙන විපරිණාම දුක්ඛතාවේ අර වේදනාව වෙනස් වෙලා මේ පරාමාසයට ඇදෙන. ඒක පරාමාසයට ඇදීම නිසා තමයි අපිට මේ ව්‍යාපාන ස්වභාවය කියන එක ඇති වෙන්නේ. ඒක ඔය බය බේරව මේ ස්ලයිඩ්ස් වලට මේක රිෆර් කරලා ලියලා තිනවා. ඒ කියන්නේ අපි දන්නවා ඔය නාමකායේ පටික සම්පස්සාගය අපි දන්නවා මෙතනින් මේ චේතනාව පැත්තෙන් ඉන්නවා ඒක නාමකායේ පටික සම්පස්සාගය. ඒක තමයි අපි දැන් නැගේ. ඒ වගේම අපි මොකක් හරි එකක් කලින් විඳලා තිනවා නම් කාලා තිනවා නම් ඒකේ තියෙන පෙරාගයක්. දැන් බං කියවර කැකිරි මාළුව කියන එක මම කලින් කාලා තිනවා. ඒක බොහොම රසයක් තිබුණා කලින්. දැන් මම කනකොට මට මතක් වෙන්නේ අර අපේ මේ ඒ බුද්ධලයා කලින් මම අවුරුදු 10 12 කාලේ කාපු එක. ඒක තමයි හොඳ එක කියලා. එතකොට ඔය පෙරාගයයි දැන් නැකේයි අපි සසඳලා බලමු. ඒ සසඳලා බලලා විඥාන ධාරාව කියන එක ගැලුවා නම් ඔයගලන්ට පේනවා මෙතනින් මේ නිත්‍ය කතාවක් කියන එක ඇති වෙනවා කියලා. එතකොට දැන් මොන මේ නිත්‍යභාවය කියන එක අපේ පවත්තාව පදුට්ට මන සංකප්පය කියන එකකින් හරි බුදු වචනයක එකක් බැලුවාම පදුට්ට මන සංකප්පේ. එතකොට ඒ වගේ කියන්නේ මේ නිත්‍යයි කියලා. පිටුම් මේ වාහනයක් එහෙම මේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. එතකොට එක මිනිහෙක් ඇවිල්ලා උගල ගාන බොනට් එකට ගැව්වහම මේක ගැසෙලා හරි ස්ටාර්ට් වෙනවා. ආ දැන් හරිනේ. දැන් දුවනවානේ. ආ එතකොට එයාට හිතනවා දැන් ඉනාවක් උදාගෙන මේකේ ඇති වෙනවා. ඒ වගේ තමයි මේ පෙරාගයේ පසු වගේ සසඳුවා. පොඩ්ඩක් ගැලුවා නම් ඔන්න නිත්‍ය කතාව කියන එක ආවා. ඉතින් ওই නිත්‍යභාවය ලබා ගැනීම සඳහා අපි යමකින් වෙන් කරලා හරි විඥානයේ පැවතීමට අපි උත්සාහ කරනවා. දැන් මොන්නේ මේ නිත්‍ය රේඛාව අපි දික් කරොත් කොහටද යන්නේ? අන්න ක්‍රෝධය කියන එකට යනවා. එතකොට එහෙමනම් මේ ක්‍රෝධය තුල තියෙන අර නිත්‍යභාවය කියන එක. මේක ධාරාව ගලපු ගමන් වැඩේ හරි නිත්‍යයි. අර බෝඩගම තමයි ඒක ආවා. ඒක ගිහිල්ලා තියෙනවා ක්‍රෝධය කියන එකට. ඉතින් ක්‍රෝධය කියන එක මනසට ඇතුල් වෙන්නේ ওই 13 වෙනි රෞමෙදි තමයි ඒක ඇතුල් වෙනවා කියන එක තියෙන්නේ. මොකද්ද ක්‍රෝධය කියලා කියන්නේ? දැන් ඉතින් අපි දන්නවා ඒ පුද්ගලයා මට හානි කරන්නේ, මගේ ඥාතීන්ට හානි කරන්නේ, ඒවත් නැත්තම් මගේ මේ හතුරන්ට හොඳ කරන්නේ ආදී වශයෙන් ක්‍රෝධයන් කියන ඒවා ඇති වෙනවා. එතකොට මේ පුද්ගලයා මේ තේරුම් ගන්නෙ නැහැ. මේ පෙර නිත්‍යභාවය නිසා තමයි මේක ඇති වෙලා තියෙන්නේ කියලා. දැන් මගේ 100ක් අවුරුදු 100ක් ගිහිල්ලා ආහාර ගන්නකොට යට හැමදාම තරහයක්. මොකද එයා කියන්නේ මේ ගෙදර ඇයට උයන්න තේරෙන්නේ නැහැ කියලා. දැන් මට තේරෙනවා මේක මේකම මට රහයි. වෙලා දෙන්නේ එයාගේ අර ටේස්ට් බඩ්ස් ගිහිල්ලා ඒ පුද්ගලයාට අර කලින් එකම ඉල්ලන දැන් ඉතින් මොනවා දාලා හැදුවත් ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට එයා කල්පනා කරන්නේ මේ පෙර නිත්‍යභාවය නිසා තමයි මට මේ ප්‍රශ්නේ. දැන් ඒ පුද්ගලයාට 100ට තියෙන ගෙදර අය ගැන ක්‍රෝධයකුත් නේද? ඇයි මට හරියට කන්න දෙන්නේ නැහැ වගේනේ. මේක හරියට රහට හදන්නේ නැහැ කියන අර්ථයක් එයාගේ තියෙනවා. එතකොට තමන්ගේ කෙනෙක් කැරිය වුණත් මේ ක්‍රෝධය කියන එක ඇති වෙන්න පුළුවන් මේ විදිහට. එතකොට දැන් අපි හිතන් ආවා මෙතනින් අපිට උනා අභිජ්ජාව කියන එක මතකද? මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානෙ පැවතුණා. අර කාමයේසු තිබ්බ සරාගේ එකෙන් මෙහාට තල්ලු කරා. තල්ලු කරායින් පස්සේ දැන් මෙතන මේ විඥානේ ධාරාවේ ගැලීමක් කියන එක තියෙනවා. මේ දෙක ඒක විදේ සසඳලා බලලා තමයි පෙරාගයයි විදන් අගයයි සසඳලා බලලා ගැලුවනම් ඔන්න අපිට එනවා නිත්‍යයි කියලා. අන්න එහෙමනම් ඒකෙන් අපිට ඇතිවෙනවා ක්‍රෝධය. දැන් වෙනද ඒකේ පැටර්න් එකක් තියෙනවා කියලා. පතයක් තියෙනවා. අර මිච්ඡාදිට්ඨික සංඥාව ඊට පස්සේ තින් ව්‍යාපාදී කියන එක මෙතන ඇතිවීම තියෙනවා. ඒ ව්‍යාපන්න චිත්තෙ ඒක නිත්‍යයි කියන කතාව ඒකෙන් අනෝ ක්‍රෝධයට. ක්‍රෝධය තුළ නිත්‍යභාවය දිනවා කියන එක පේනවා. ඒ වගේම මේක ලකුණු කරලා තියෙනවා මේ අවුපසන්න චිත්තය කියන එකත් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම උපනාහය කියන එකත් මේ පැත්තේ ලකුණු කරලා තියෙනවා. අපි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු. උපනාහය කියලා කියන්නේ බද්ධ වෛරය. අපි ඉගෙන ගත්ත ඕක බද්ධ සංඥාවක් කියලා නේද? එතකොට මතකද අපි කිව්වා ඕක ලේබල් කරනවා කියලා. එතකොට දැන් බලන්න මම මේ බද්ධයක් නම් අනිත් මනුස්සයත් මත්පැන් පානය කරනවා මම යාව ලේබල් කරන්නේ නැහැ. මම බේබත් මම මත්පැන් පානය කරන්නේ නැත්නම් අනිත් මනුස්සය මත්පැන් පානය කරනවා නම් එයා ලේබල් කරනවා කියන එක තියෙනවා. එතකොට එහෙමනම් ඔය සංස්කාරවල විසමතාවයක් කියන එක තියෙනවා. දැන් ඔය අවුපසන්න චිත්තය කියන එක අපි ඒකත් ඔය බය බේරව එකේ ස්ලයිඩ් හතේ අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ හදන ලද සංස්කාරයන් පෙරහා සමානව නූපෝතේ. එතකොට ඒ සංස්කාරයන් පෙරහා සමානව නූපතින් හේතුව තමයි ඒ රූපය ස්පර්ශ කරන ලද්දා වූ චිත්තයක ජරාව නිසා ඇති වුණු ව්‍යාධි ස්වභාවය කියන එක තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඌලගේ ගෙදර එල්ලලා තියෙන පික්චර් ෆ්‍රේම් එකක් තියෙනවා. මේ පික්චර් ෆ්‍රේම් එකේ ඇන දාලා තියෙනවා නේ ඇතුලේ. මේ ෆ්‍රේම් එක අයි කරගන්න. ඉතින් ඕකේ මලකට කාපු ඇණයක් තියෙනවා. ඉතින් මේ පික්චර් එක තියෙන්නේ Tamanටත් ලස්සන වෙන්න, අනිත් අයත් දැක්කම ලස්සන වෙන්න, ඉතින් මලකට කාපු දැක්කම ලස්සන වෙන්න. අපින් අපේ වාර ඕකට තීන්ත ටිකක් ගහලා හරි මේක වහන. වැහුවට මොකද වෙන්නේ? ඊළඟ දවසේ ඇවිල්ලා බලනකොට Tamanට පේනවා තීන්තත් පේනවා. Taman දන්නවා මේක ඇතුළේ තියෙන අර මලකට කාපු යකඩ ඇණේ තියෙන එක. එහෙනම් දිරනවා කියන එක තියෙනවා. පළවෙනි දවසේ අලුතෙන්ම පික්චර් එක ගත්තාම තිබුණා ස්වභාවය බොහොම ලස්සනයි කියපු කතාව දැන් වෙනස් වෙනවා. දැන් ඇතුලෙන් මේක මලකඩ කනවා කියන එක තීත ගෑව වුණා තමයි දන්නවා ඇතුලෙන් දිරනවා කියන එක. එතකොට අන්න එක තමයි මේ පෙන්වන්නේ රූපය ස්පර්ශ කරන ලද්ද චිත්තයක ජරාව නිසා ඇතිවන විරාදි ස්වභාවය. ආ රූපය දකින්න දකින්න තමයි දැන් ලෙඩ වෙනවා. ඇයි මලකඩ කෑවා කියන අර්ථය අරකේ තියෙනවා. ඉතින් ඒකෙන් අපිට මේ උපනාහය කියන එක ඇති වෙනවා. එහෙනම් මෙතන පේනවා උපසන්න චිත්තේ ඒකෙන් අපිට ඇති වෙලා තියෙනවා උපනාහය කියන එක. මෙතන තියෙනවා සංස්කාරවල විසමතාවය. එතකොට මේ විසමතාවයෙන් තමයි මෙතන මේ උපනාහය කියන කතාව ඒක තියෙන්නේ. මොකට දැන් ඔය සංස්කාරයෙන් කියනවා බිඳෙන. නමුත් අපි ඒවා නිත්‍යයි කියලා ගන්නවා. අපි හිතන්නේ පුද්ගලයා වෙනස් වෙන්නේ නැහැ. මෙයා හැමදාම මෙහෙම තමයි කියන අර්ථය ඒකේ ඒවා තියෙනවා. එතකොට මේ විදිහට බද්ධ සංඥාවක් කියන එක ඇති වෙනවා. ඉතින් මතන මිච්ඡාදික්තිය බලපෑම බොහොම තදට තියෙනවා. එතකොට උද්දච්ච කියන එක 11 වෙනි රවුමේදී තමයි අපේ ඒ සිතට ඇතුල් වෙන්නේ. ක්‍රෝධය 13 වෙනි රවුමේදී, උපනාහය 14 වෙනි රවුමේදී සිතට ඇතුල් වීම කියන එක තියෙනවා. ඉතින් ඕකේ තවත් විදිහකට කියනවා නම් පෙන්වන්න පුළුවන්. ඔය සුභයයි කියන සංඥාවේ නොපවතීම නිසා තමයි බද්ධ වෛරය. අර පිච්ච ප්‍රේම් එක කතාව මුලින්ම ගත්තාම හොඳයි, පස්සේ මලකඩ කාලා ගන්නකොට අපි හිතුවේ නෑ මේක මලකඩ කාලා ජරාවටපත් වෙනවා කියලා. ගන්නේ නෑ නේද? එහෙම නන්නේ. එතකොට අර තමන් ගත්ත ඒ සුභ කියන සංඥාව දැන් පවතින්නේ. ඒක නිසා තමයි බද්ධ වෛරය කියන එක එනකොට තියෙන්නේ. නමුත් අපි හිතනවා ඒක පැවතිය යුතුයයි කියලා. අපි හිතනවා මම සල්ලි දීලා ගත්තේ, ගොඩක් ගාණක් දීලා ගත්තේ ආදි වශයෙන් අර මනුස්සයට එහෙම හිතෙනවා නේද? එතකොට එයා හිතන එක පවතින්න ඕනේ කියලා. දැන් අපි එහෙනම් ඊළඟට ඉගෙන ගන්නවා මක්කේ කියන එක. ඒ මක්කේ කියන එක ඇති වෙන්න නම් ක්‍රෝධය කියන එක තියෙන්න ඕන. ක්‍රෝධය ඇතිවන්නේ අර නිත්‍යභාවය සහිත පදුට්ට මන සංකල්පය නිසා. දැන් එහෙනම් ඔයගලන්ට පේනවා මොකද්ද උනේ මෙතන. අපි අවිජ්ජාවෙන් පටන් ගන්නවා නම් මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීම. මතකද අපි කිව්වා මෙතෙන් ආවා නාමකාය පටිසම්පස්සෙන් තල්ලු කරලා අන්න සුබයි කියන කතාව ඇති වෙනවා. එතකොට මේ පෙරාගයයි දැන් අගයයි සංසඳන බලලා යන්තම් විඥාන ධාරාව ගැලුවා නම් දැන් කියනවා නිත්‍යයි. අර බොනට් එකට තට්ටු කළා හරි කාර් එක ස්ටාර්ට් වුණා නම් නිත්‍යයි. තුඩක් ගැලුවා නම් ඇති. ඒක ගැලුවට පස්සේ මේ නිත්‍යභාවය ආවා දික් කරාම ක්‍රෝධයට. එතකොට මේ ක්‍රෝධයෙන් තමයි අපිට එන මක්කේ කියන එක ඇති වෙන්නේ. එතකොට මේ විදිහට අපිට මේ සම්බන්ධතාවය පේනවා. මුලින් ආපේකම තමයි මේක දිගටම යන්නේ. ඉතින් ඔය සම්බාසව ඩයග්‍රම්ස් එක එහෙම සම්බන්ධ කරලා තියෙනවා නම් ඉතින් කෙනෙකුට බලන්න පුළුවන්. අර අපි සාකච්ඡා කරලා තියෙනවා ඔබ හබ් එකක් ඇතුලේ මේ කියන්නේ වතුරු තටාකයක් ඇතුලේ හබ් එකක් තියෙනවා වගේ කියලා. මේවා එකක් අනිකට වඩා වේගවත් කැරකවීම උඩ තමයි මේවා සිද්ධ වීම කියන එක තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි මං කියේ සම්බන්ධතාවය කියන එක. අර ඒ සම්බාසව බලලා තියෙනවා නම් තමන්ට ඒක කනෙක් කරගන්න පුළුවන්කම කියන එක ඇති වෙනවා. එතකොට දැන් මේ මක්කේ කියන එක අපි දැන් බැලුවොත් එහෙම අපි ගුණය කියන එක මකනවා මක්කේ අවස්ථාවේදී. මතකද අපි ඒකේ උදාහරණ බැලුවා අර ඔෆිස් එකේ උදාහරණේ. දැන් මේ මම ඔෆිස් එකේ වැඩ කරනවා, මට යම්කිසි සුදුසුකමක් තියෙනවා, ඒ වගේම මට පළපුරුද්ද තියෙනවා. ඉතින් ආයතනයේ ප්‍රධානිය අර ඔයගලන්ට මතකයිද දවස් හතර වැඩසටහනින් දැන් සාකච්ඡා කරනවා. එයා මට නෙමෙයි රස්සාව දුන්නේ, අර මාත් එක්ක වැඩ කරන අනිත් මනුස්සයාට. එතකොට ඒ මනුස්සයා මට තරම් සුදුසුකම නැහැ, ක්වොලිෆිකේෂන්ස් නැහැ. ඉතින් මම ඒ වෙලාවේදී ගුණිය මකනවා. එතකොට මම මේ ගුණිය මකනවා කියලා කියන්නේ කාගේ ගුණියද මකන්නේ? කෙනෙකුට එක පාටම හිතෙනවා දැන් අර යාට හරියට වැඩේ කරගන්න බැරිච්චාම ඒ සෙක්ෂන් එකේ කෙනෙක් ඇවිල්ලා මට කිව්වනම් ඔයාට තමයි රස්සාව දෙන්න තිබුණේ කියලා. අන්න ඒ වෙලාවේ මම ගුණයක් මකනවා. එතකොට මගේ ගුණිය මකන්නේ එක පාටම හිතෙනවා අර අර මනුස්සයගේ කියලා. ඒ රස්සා ප්‍රොමෝෂන් එක හම්බෙච්ච එක්කෙනා. නමුත් ඒක නෙමෙයි බැලුවම අපි මේ ගුණිය මකනවා කියලා කියන්නේ අර ආයතනයේ ප්‍රධානියාගේමයි. මොන ගුණියද? ශ්‍රද්ධා ගුණිය. ඒ ආයතනයේ ප්‍රධානියා මාව තෝරගත්ත මනුස්සයා වෙන්න පුළුවන්. මාව තෝරගත්ත වෙලාවේ මං කිව්වා බොහොම හොඳයි, හොඳ මහත්තයා කියලා, හොඳ ශ්‍රද්ධාවක් ඇති වුණා. ඒ කාලේ යගේ විඥාන ධාරාව ගලාගෙන ආවේ මගේ දිසාවටමයි. නිත්‍යව ගැලුවා මේ මෙතන තියෙන ස්ලයිඩ් 4 එකේ තියෙන එකම තමයි පෙන්නන්නේ. නිත්‍යව ගැලුවා මගේ පැත්තට. දැන් ගලන්නේ මගේ පැත්තට නෙමෙයි, ගලන්නේ අනිත් එක්කෙනාගේ පැත්තට. ඒක එයාට රස්සාව දීපු ගමන් අන්න මම ගුණිය මැකුවා. මේ මක්කේ. ඒතකොට මේ ධාරාව කියන එක හොඳට කල්පනා කරන්න. වතුරු පාර වගේ මගේ පැත්තටම ආපු වතුරු පාර දැන් ඒක හරියලා යන්නේ වෙන පැත්තකට. ඒතකොට නිත්‍ය නෑ. අන්න ඒකෙන් තමයි මේ ගුණිය මැකුවේ. එහෙමනම් මෙතන මේ නිත්‍යභාවයේ සම්බන්ධතාවයේ එතනින් හොඳ ලස්සන්ට පැහැදිලි වෙනවා. එතකොට ඊළඟට අපි ආපහු දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා. මතකද අපි බැලුවා ස්පෙෂල් වැඩසටහනේදී අත්තා ඉඳන් නිත්‍යට මෙහෙම ජැක් එකක් ගහනවා කියලා. එතකොට ඒකේ අපි මේ ප්‍රඥාව නැතිකම නිසා නෙමෙයි අපි මේ අශ්‍රද්ධාවට යනවා කියන එක තියෙන්නේ. අත්තා ඉඳන් නිත්‍යට ගියාම ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන එක වැළගීමක් කියන එක තියෙනවා. එතකොට ප්‍රඥාව නැතිවීම කියන එක ඇති වෙලා තියෙන මොකේද මේ අවස්ථාවේදී? නිත්‍යභාවය නිසා. තේරුමද කියන එක? අත්තා ඉඳන් නිත්‍යට ගියා නම් ප්‍රඥාව ඉඳන් ශ්‍රද්ධාවට යන එක මානෙ වගේ වැළකුවා කියලා අපේ ස්පෙෂල් වැඩසටහනෙන් සාකච්ඡා කරනවා. එතකොට දැන් අපිට පේනවා මේ අපේ මේ ශ්‍රද්ධාව කියන එක නැති වුණේ මොකක් හේතුවක් නිසාද? පදුට්ට මන සංකප්පයේ තිබිච්ච නිත්‍යභාවය. එතකොට මේ නිත්‍යභාවය නිසා අපිට ප්‍රඥාව ඉදන් ශ්‍රද්ධාවට යන්න දුන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අර අශ්‍රද්ධාව අර ආයතනේ ප්‍රධානියගේ ගුණේ මැහුවා කියන එක එහෙම ආවද. ඊළඟට අපි දෙවෙනි උදාහරණය බලමු. මතකද අපි සාකච්ඡා කර රහාමුදුරු උදෙනමක් ඉඳලා ඒ එක හාමුදුරු කෙනෙක් සිවුරු ඇරියා. ඇරියාන් පස්සේ ලොකු හාමුදුරු දොස් කියනවා. ඉතින් අන්නේ අවස්ථාවේදී අපි ඉගෙන ගත්ත ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණයන් ඔක්කොම මැකුණා කියලා. එතකොට එහෙමනම් අපි මක්කී කියන එක ඉගෙන ගත්තා. දැන් ඊන අපි ළඟට බලමු පලාසය කියන එක. එතකොට උපනාහයෙන් තමයි පලාසය කියන එක ඇති වෙන්නේ. එතකොට උපනාහය නිසා පලාසය ඇති වෙනවා. මක්කී මේකට ආධාර උපකාර කරනවා. කොහොමද මක්කී ආධාර උපකාර කරන්නේ? නිවනින් පිටත යමක් ගත්ත අවස්ථාවේදී අපි ඒක පවතිනවා කියලා අපි හිතුවා. නමුත් ඒක පවතින්නේ නැහැ. ඉතින් මේ විදිහට මක්කේ නිසා පලාසය වෙනවා. ඒක අපි මෙතන මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා. මෙතන මක්කේ කියන එක ලකුණු කරලා තියෙනවා ස්ලයිඩ් 4 එකේ. එතකොට එතනින් පල්ලෙහෙන් තියෙනවා ඒ පලාසය කියන එක. මක්කේ පලාසය ඇති වෙනවා කියන එක තියෙනවා. එතකොට මේ වගේම තමයි මෙන්න මේ සංස්කාරවල විසමතාවය, ඒ කියන්නේ අවපසන්න චිත්තය, ඒකෙන් උපනාහය, උපනාහයෙන් පලාසය කියන එක ඇති වෙන සංස්කාර වල විසමතාවයක් කියන නිසා. ඉතින් ඕක අපි මේ පැහැදිලි කරලා තියෙනවා ওই දවස් අතරේ වැඩසටහනේදී. ඒ සංස්කාරණු සමාන නොවන බැවින් මේකට වඩා හොඳ දෙයක් ඇති කියලා අපි ඒකේ විඥානී පිහිටවීමක් කියන එක කරනවා. එහෙම කළා තමයි පලාස කරනවා කියලා කිව්වේ. අර යාළුවගේ යාළුවා හැම වෙන් කරනවා කියලා කිව්වේ නේද? ඇයි යාළුවගේ යාළුවා වෙන් කරන්නේ? මොකද ඒ යාළුවා සමාන වෙන්නේ නෑ. දැන් මම මුලින්ම උපනාහයෙන් අපි ඉගෙන ගත්තා අර ලේබල් එක ගහන්න. මම මත්පැන් පානය කරන්නේ නැත්නම් අනිත් මනුස්සයා මත්පැන් පානය කරනවා නම් ඒ මනුස්සයාට මම ගහනවා බෙබී කියලා, බේබද්දා කියලා ගහන්න. එතකොට ඒ බේබද්දා ඇවිල්ලා මගේ යාළුවගේ යාළුවා වුණා නම් මම කොහොම හරි යාව වෙන් කරන්නයි මං හදන්නේ. මං කැමති නෑ ඒ බේබද්දා යාළුවා වෙන. එතකොට එහෙනම් මෙතන තියෙන සංස්කාරවල විසමතාවය. දැන් මගේ පළවෙනි යාළුවායි දෙවෙනි යාළුවායි අනිත් අතට මතකද අපි කිව්වා ඔය බුලින් ඇන් හැරස්මන්ට් පාවිච්චි කරන්නේ මේ කට ඇදයි කියයි, නේද? කකුල නොණ්ඩි ගහනවා කියයි. එතකොට ඒ වගේ ගතියක් අපි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දෙන්නගෙම නහය එකම වුණා නම් වෙන් කරන්න යන්නේ නැහැ. මෙයාගේ නහය අරයාගේ නහය වෙනස් නිසා තමයි වෙන් කිරීම කියන එක තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා මේ සංස්කාරවල ඉසමතාවයේ සමානකමක් නැතිකම කියන එක. ඒ වගේම තමයි අර කකුල, මතකද දෙවෙනි උදාහරණයේදී අපි කිව්වා කකුලේ කෑල්ලක් කපලා අයින් කරනවා කියලා. තමන්ගේ කකුල ඒක තුවාලයක් තියෙනවා. එතකොට ඒ මනුස්සයා ඒ කකුල කපලා අයින් කරන්න කියලා කියනවා. සමාන වුණා නම් නැහැ මේ කකුලේ මේ ඉතුරු හරියක් තුවාල නම් අර කක් තුවාල නම් වෙන් කිරිල්ලක් නැහැ. එතකොට මේ කෑල්ල හොඳයි අර කෑල්ල හොඳ නැහැ. එතකොට මේ පලාසයේදී මේ විදිහට වෙන් කිරීම කියන එක තියෙනවා. පලාසය කියන එක 13 රෞමිදි සිතට ඇතුල් වෙනවා. එතකොට 13 ක්‍රෝධය, 15 මුසාව, 17 මක්කේ කියන එක සිග්නිෆිකන්ට් වෙනවා. බොහොම දැඩි ලෙස ඒක පවතින. එතකොට එහෙමනම් අපි දැන් පලාසය කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට ඒ වගේම අපි සම්බන්ධතාවය ඉගෙන ගත්තා. ඖපසන්න චිත්තේ. එතකොට මතකද රූපේ ස්පර්ශ කරන චිත්තයක අපිට පේනවා ඒකේ අර ජරා ස්වභාවය නිසා මෙතන ව්‍යාධියක් ඒකේ තියෙනවා. එතකොට ඒකෙන් තමයි අපිට ආවේ උපනාහය. උපනාහයෙන් තමයි අපි පලාසයට ආවේ. ඒ සංස්කාරයන් ඒ විසමතාවයක් එදෙන තියෙන පලාසය තුල. එතකොට අපි එහෙමනම් 6 වෙනි ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන ඊර්ෂ්‍යාව කියන එක. ඊර්ෂ්‍යාව අනුන්ගේ සැපත අපි ඉවසන්නේ නැහැ. එතකොට මක්කේ නිසා ඊර්ෂ්‍යාව වෙනවා කියලා අපි දවස් 4 වැඩසටහනේදී අපි ඉගෙන ගත්තා. එතකොට ඊර්ෂ්‍යාව මෙතන ලකුණු කරලා තියෙනවා. දැන් අපිට පේන ඔතන අවස්ථාව වෙනකොට ওই මක්කේ කියන එකට නිත්‍යභාවය බලපෑවා. කොහොමද ඒක බලපෑවේ? මතකද? මෙතන පෙරාගයයි දැන්නගේ සසඳලා බැලුවා. විඥාන ධාරාව ගැලුවා. ගැලුවා නම් ඔන්න වැඩේ හරි නිත්‍යයි. ඒකාව ක්‍රෝධයට. ක්‍රෝධය තුලක් තියෙනවා මේ නිත්‍යභාවය. ඊට පස්සේ දැන් අපිට පේනවා අපි ගුණිය මකනවා. අර ශ්‍රද්ධා ගුණය හිම් මකන්නේ. විඥාන ධාරාව තාම මගේ පැත්තටම එනවා නම් වැඩේ හරි. දැන් නිත්‍ය වෙන්නේ අනිත් එක්කෙනාගේ පැත්තට ගිහිල්ලා එයාට ප්‍රොමෝෂන් එක දුන්නා. අන්න මන් දැන් මේ ගුණිය කියන එක මැකුවා. එතකොට එහෙමනම් මේ ඊර්ෂ්‍යාව කියන එකටත් මේ නිත්‍යභාවය කියන එක බලපාන. කොහොමද බලපාන්නේ? අපි කල්පනා කරනවා මේ සැපත නිත්‍ය වශයෙන්ම පවතින. අරයට ප්‍රොමෝෂන් එක හම්බ වුණා. එයා ඒක පවතිනවා මට මේක අහිමි වුණා කියලා ඊර්ෂ්‍යා සාගත ඒක වෙනවා. ඉතින් ඔබ මතකද අපි පැහැදිලි කළා අර රස්සාවට දී වෙලා ඒ බැරි වෙලාවත් ඉන්ටි බෝඩ් එකේදී ආරංචි වුණා නම් එහෙම අන්නේ මේ මනුස්සයාට නම් ඔයාට මේ රස්සාව හම්බුනේ අරයටයි. හැබැයි යාට හම්බෙච්ච ගමන් එයා මැරිලා වැටුණා. හાર્ට් ඇටැක් ඇදිලා ඉන්ටි බෝඩ් එකේදී මැරිලා වැටුණා. තමන්ට ඊර්ෂ්‍යාවක් නැහැ නේකට නේද? එතකොට තමන්ට වේනෝ ඒ වගේම තමයි අර එයාට සැපතක් ඇති වුණා මට ඒක අහිමි වුණා කියන කතාව පේනෝ. දැන් බලන්න ආයතනයේ ප්‍රධානියා කිව්වනම් කොහිලාකාරෙ මං එයාට දෙනවා ඒ රස්සාව. හැබැයි මං ඔයාටත් දෙනවා ඒ වගේම රස්සාවක් එකම පඩිය වෙන තැනක. ප්‍රශ්නයක් නැහැ නේද? ඊර්ෂ්‍යාවක් නැහැ. එතකොට මාව අහිමි වුණා කියලා තමයි එතන තියෙන්නේ. එතකොට එහෙනම් ওই නිත්‍යභාවය කියන එක එක පැත්තකින් තියෙනවා. අරකට අහිමි වුණා කියන කතාව මෙතන තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි අපි ඊර්ෂ්‍යාව. එතකොට දැන් මුලින්නම් බලනවනම් පේනව නේද සම්බන්ධතාවය? මිච්ඡාදිට්ඨික සංඥාව නිකා නිසා විඥානී පැවතීම අභිජ්ජා කියලා කිව්වා. ඒකේ නාමකාය පටික සංකාසයන්ගෙන් තල්ලු කරලා ගිහිල්ලා තමයි මේ එන්ජින් එක ස්ටාර්ට් වුණා වගේ තිබුණේ. එතකොට ඕක ඔහුම වෙන්නේ අර පෙර ආගයයි දැන් ආගයයි සසඳා බැලුව විඥාන ධාරාව. ගැලුව ගැලුව නම් නිත්‍යයි. ඒක ගියා ක්‍රෝධයට. ඒ නිත්‍යයගේ ගියා මක්කයට. විඥාන ධාරාව මගේ පැත්තටම තමයි හැමදාම ගලනවා කියලා මං හිතන්නේ. මගේ පැත්තට මේක නිසා මම ගුණේ මැකුවා. දැන් මගේ ඊර්ෂ්‍යාව කියන එක තියෙනවා. අර ඇප්ලිකේෂන් එක දානකොට මම අරන් තියෙනවා මගේ කියලා කතාව. මත මගේ රස්සාව අනිත් අයට දීලා තමයි ඊර්ෂ්‍යාව කියන එක නැති වුණේ. එතකොට එන හතරෙනි රවුමෙන් පස්සේ ඊර්ෂ්‍යාව හට ගැනීම කියන එක ආරම්භ වෙනවා. ඒකේ අධික භාවය ඇති වෙන්නේ මක්කී ඇතිවීමෙන් පස්සේ. එතකොට ඊළඟට ආපහු අපිට උතන සම්බන්ධතාවයන් පේනවා. මතකද අපි කිව්වා මේ මක්කේ නිසා අපිට පලාසය කියන එක ඇති වෙන මේ මක්කෙන් තමයි පලාසය ඇති වෙන්නේ. නිවනෙන් පිටත දෙයක් අරගෙනම තමයි උතන මේක ඇති වෙන්නේ. එතකොට ඊළඟට අපිට පේනවා එහෙනම් පලාසයේ ඊර්ෂ්‍යාව කියන අර්ථයකුත් එනවා. ඒ කියන්නේ මක්කේ ඊර්ෂ්‍යාව අතර පලාසය කියන එක තියෙනවා වෙන් කිරීමක් කියන එක. මේක හරියට ගත්තාම අර සබ්බාසෝ සූත්‍රයේ මේවත් එක සසඳලා බලනවා නම් උතන රවුම් දෙකක් තියෙනවා. තටාකේ වාගේ එකයි මැද්දේ එකයි කියන එක. එතකොට මැද්දේ අප්පේක එක වේගය වේගවත් වෙලා තියෙනවා නම් අයියෙන් කැරකෙනවා නම් ඒ කියන්නේ තමන්ට ලැබිලා තියෙනවා. දැන් තියෙන රහියා වාගේ. එතකොට දැන් ඉතින් දැන් පලාසය කරනවා. කවුරුවත් සතුටු වෙලා නැහැනේ තමන්ගේ තියෙන රස්සාව ගැන. විතරම හිතන්නේ මගේ බොස්ගේ රස්සාව තමයි හොඳ රස්සාව කියලා. ලැබිලා දිනනවා නම් අපි වෙන් කරනවා කියන එක තියෙනවා. තව හොඳ එකක් හොයන්න. හොයාගෙන යනකොට මොකද වෙන්නේ? මේක හිතන්න බලන්න. මෙතන මේක තමයි මේ මොකද්ද මේ පාත්‍රය වාගේ එක. ඒ කියන්නේ අපි හිතමු රවුම් වල තියෙන වතුර තටාකයකට අපි කෝට්ටක් දාලා කරපුවනවා. මැද්දේ තියෙන පාත්‍රයක්. කෝට්ට දාලා කරපුවොත් මැද්දේ පාත්‍රෙත් කැරකෙනවා. එතකොට මැද්දේ පාත්‍රය කැරකෙනකොට ඉතින් මේ මැද්දේ පාත්‍රය ඉක්මන් වෙන්න පුළුවන්. ඉක්මන් වුණා කියලා කියන්නේ මට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මේ පරාමාසයට මොනවා හරි ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා නම් තමන් සතුටු නැහැ මේ. සතුටු නැත්තම් මොකද කරන්නේ? තමන් ඉතින් දැන් ඒකනේ තමන්ගේ තියෙන රස්සාව හොඳ නම් මොකටද තමන් ප්‍රොමෝෂන් එකකට දාන්නේ? ඔය දාපු ගමන් යන්න ඕනේ මේකට වඩා අර හොඳයි කියලා පලාස කරනවා. එතකොට දැන් ඉතින් ඇප්ලිකේෂන් එක දානවා. ඉතින් හොයාගෙන යනකොට අන්න අරයට හම්බුණා මට හම්බුනේ නැහැ. තේරෙනවද මං කියන එක? හොයාගෙන යනකොට අරයට හම්බුණා කියලා තමයි මේ ඊර්ෂ්‍යාව කියන එක තමන්ට ඇති වෙන්නේ. එතකොට දැන් එහෙමනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මක්කේ පලාසේ ඊර්ෂ්‍යාව එහෙමනම් මක්කේ නෙමෙයි. පලාසේ නිසා ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක ගත්තාම ඒ රාතන් වහන්සේ පෙන්නන්නේ ඒ පලාසය කියන එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි ඒ වෙලාවේදී. මේක වෙන් කරගන්න භාවිතා කරමු ඉන්ස්ට්‍රුමන්ට් එක. මොකද මේ රස්සාවට වඩා අරක හොඳයි කියලා තමයි වෙන් කිරීලක් කරන්නේ. ඒතොර ප්‍රත්‍යහැටියට තියෙන්නේ ඒ මක්කේ තමයි ඊර්ෂාවට ප්‍රත්‍ය සාධාරණ කාරණේ කියන එක. එතකොට එහෙමනම් අපි දැන් ඊර්ෂාව කියන එක ඉගෙන ගත්තා. නිත්‍යභාවය ඒක තුලත් තියෙනවා කියන එක අපිට වැටහෙනවා. එවන අපි බලමු හත්වෙනි ස්ලයිඩ් එක. දැන් අපි මෙතන ඉගෙන ගන්නවා මෙන්න මේ මච්චරිය කියන එක. මේ මච්චරිය කියන එක පලාසය මගින් ඇති වෙන බවත් ලාභ මච්චරිය වශයෙන් තමයි විමසලා තියෙන්නේ. පලාසය තුල සංස්කාරවල සමානතාවයක් නොමැතිකම කියන එක තියෙනවා. එහෙමනම් මච්චරිය තුල සංස්කාරවල අසමානතාවයට තුඩු රූපී අසමානතාවය ගැන හැඟීම් තියෙනවා. මේ වගේ සංඥාවන් භාවිතා කරලා මේකට වඩා හොඳ රූපය ඇති ඇයි සිතලා එවසු වෙනවා. විඥානෙ පිහිටනවා. මේ විදිහට මච්චරිය කියන එක ඇති වෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා එහෙමනම් මෙතන අපේ පෙන්නනවා මේ අවපසන්න චිත්තය පේනවාද? මෙතන අවපසන්න චිත්තය ලබනු කරලා තියෙනවා මේ සංස්කාර ක්‍රොස් එක කැපෙන තැන. ඒකේ අපිට වෙන්නේ මොකද්ද? ඒකෙන් උපනාහයට යනවා. ඒ උපනාහයට ගිහිල්ලා එතනින් අපි එනවා පලාසයට. අන්න වෙන්කිරීම කියන එක කළා. පලාසයෙන් දැන් එනවා අපි මේ මච්චරිය කියන එක. අර මේක ලාභයි කියලා. ඉතින් ඔබ මතකයි අපි පැහැදිලි කරනවා. අපි හිතමු මිනිස්සේ ටින් වර්ග දෙකක් යොදනවා. එක ටින් එකක් වික්කහම අපි හිතමු මේ මිනිසයාට ඒ රුපියල් 100ක් ලාභ තියෙනවා. අනෙක් ටින් එක වික්කහම රුපියල් 50යි ලාභ තියෙනවා. හැබැයි අර රුපියල් 50යි ටින් එක කෑවහම මිනිස්සුන්ට නම් හොඳයි. වසවිස එහෙම අඩුයි. රුපියල් 100 ටින් එක ගත්තහම වසවිස වැඩි. මුදලාලිට ලාභය වැඩි. දැන් ඉතින් මුදලාලි වෙන් කරන්නේ කොයි එක ටින් එකද යා විකුණන්නේ? එයා විකුණන්නේ 100ක් ලාභ තියෙන ටින් එක. එතකොට 50යි ටින් එක හංගනවා වගේ දෙයක් තියෙනවා. එතකොට ඒ විදිහට අපිට පේනවා මේක හොඳ දේවල් නැති කියලා ඒවෙන් ඒව හොයනවා කියන අර්ථය තමයි තියෙන්නේ. 100 ටින් එක තමයි මුදලාලි ගන්න. ඉතින් ඕක ගත්තාම ඔය යම් කිසි දෙයක් ලාභය කියලා අපි ගන්නවා නම් ඔය ඡන්දෙද්දිපාදයට ඒක බාධාවක් වෙනවා. එතකොට එහෙම වෙනවා නම් ඉතින් මෙත්තාවෙන් අප්‍රමාණයට එහෙම යන්න බෑ. එතකොට එහෙනම් ඔය මච්චරිය මගින් මෙත්තා ප්‍රමාණය කියන එක වළක්වනවා. ඔය කාරණා ටික ගත්තාම ඔය ඊර්ෂ්‍යාව ඒ මච්චරී මක්කේ පලාසේ ඒ කාරණා වලින් පෙන්නන්නේ ඔය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අප්‍රමාණ කියන හතර වළක්වන ධර්මයන් හතරක් ඔය පෙන්නන්නේ බලුවහම. එතකොට මතකද ඊර්ෂ්‍යාව නැත්තම් අපි ආකාස සංඥායතට එහෙම යනවනේ නේද? කරුණාවෙන් අප්‍රමාණයට යන් ගිහිල්ලා මේක සිද්ධ වෙන්නේ. ඊළඟට අපිට පේනවා මේ විදිහට මේ මච්චරිය කියන එකට ඒ රවුම් අගයක් නොදිය යුතුයි කියලා රහතන් වහන්සේ පවසනවා. ඒක හැම රවුම්කම තියෙනවා. මච්චරිය කියන එක සෑම රවුම්කම තියෙනවා. රහතන් වහන්සේට රවුම් නැහැ. රහතන් වහන්සේ කරවුමක්වත් කරකවන්නේ රාග සල්ලි, දේශ සල්ලි කියව මොනක්වත් ඒක අරකීමක් කියන එක නැහැ කියන එක පේනවා. එතකොට මේක මේ ඔයගලන්ට පේනවා දැන් අපි ඊර්ෂ්‍යාව දක්වා මේකේ රතු ට්‍රයැංගල් එකේ ට්‍රයැංගල්ස් දෙකක් තියෙනවා නේද? එතකොට ඊර්ෂ්‍යාව දක්වා අපි සාකච්ඡා කරන වෙලාව තියෙනවා. ඉතින් ඊර්ෂ්‍යාවෙන් ඊළඟට මායාව, මායාවෙන් මිච්ඡා දිට්ඨිය අපි ඊළඟ ස්ලයිඩ්ස් වල ඒක ඉගෙන ගන්න. ඊළඟට ආපහු ගත්තාම මේ මච්චරිය නිසා ඉතින් ලාභයි කියලා ගත්තනම් ඉතින් අන්න වංචාවට යනවා. ඒකෙන් ඇති වෙන දුස්සීල භාවය කියලා මේ ට්‍රයැංගල්ස් දෙකක් මේකේ ඇති වෙලා තියෙනවා. ඉතින් මේක තමයි අපි මේ භාවනාවට ගන්න බේස් ස්ලයිඩ් එක. පළවෙනි භාවනාවම අපි ස්ලයිඩ් එකේ ඉඳන් 9 දක්වාම යනවා. මේක තමයි හොඳට භාවිතා කර යුතු ස්ලයිඩ් එක. එතකොට දැන් මේකේ තව දේවල් ලකුණු කරලා තියෙනවා. ඉතින් ඒක අපි පස්සේ සාකච්ඡා වෙනවා. මෙතන පේනවනේ අතිමානිය කියන එක. මතකද අපි සාකච්ඡා කරා මේ අතිමානියට ප්‍රත්‍යහැකිට තියෙන දුස්සීල භාවයයි කියලා නේද? එතකොට ඒ වගේම තමයි මෙතන ලකුණු කරලා තියෙනවා තම්බේ. මේ ක්‍රොස් එක කැපෙන තැන තම්බේ. එතකොට තම්බේට ප්‍රත්‍යහැකිට අතිමානිය තියෙනවා කියන එකත් මේකේ පේනවා. මේක විචිකිච්ඡාව පල්ලෙහැන් ලකුණු කරලා තියෙන සාරම්භයේ උඩින් ලකුණු කරලා තියෙන මේ වේතා. එතකොට අපි එහෙමනම් මේකේ ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. එතකොට ඊර්ෂ්‍යාව නිසා මානිය තිනවා කියලා අපි මේ දවස් හතර වෙනසටහමදී අපි ඉගෙන ගත්තා. මතකද අපි පෙන්වෝ කර ඒ සිංගර්ගේ උදාහරණයක් ගත්තේ ගායිකාව දෙදෙනෙක්ගේ නේද? ඒ කියන්නේ තමන් දුස්කීල භාවයට පත් කරගෙන ඒක වසා ගැනීම සඳහා අනුන් රැවටීම මායාවයි කියලා අපි කිව්වා. එයා කල්පනා කරනවා අන්න අය යම්කිසි සැපතක් විඳිනවා මට මේක අහිමි වුණා. මේක ලබා ගනිමි කියලා සිතාගෙන තමයි එයා මායාව. ඒ කියන්නේ ගායිකාව දෙදෙනෙක් ඉන්නවා, එක්කෙනෙක්ගේ සින්දු ප්‍රචාරය වෙනවා, අනෙක් එක්කෙනාගේ සින්දු ප්‍රචාරය වෙන්නේ නැහැ. මෙයාට මේක ගැන ඊර්ෂ්‍යයි. මෙයා මොකද කරන්නේ? මෙයා ගිහිල්ලා ඉවිල්ලා අර රේඩියෝ එකේ ප්‍රචාරය කරන කට්ටිය හම්බ වෙලා ඒගොල්ලන්ට අරක්කු බෝතලයක් අරන් දෙනවා, කෑම වේලක් දෙනවා, කාම වර්ධවා හැසිරෙනවා. දැන් ඉතින් මිනිස්සු කියනවානේ අනේ බොහොම හොඳයි, දැන් ඔයාගේ සින්දු හරියට ප්‍රචාරය වෙනවා, හරි ලස්සනයි, අපි අහන්නවා කියලා. ඉතින් මෙයා ඔළුවත් වන්නලා ඒක ගන්නවා. හැබැයි එයා දන්නවා මම මේක ලබා ගත්තේ අර අරක්කු බෝතලයක් අරන් දීලා, කාම වර්ධවා හැසිරීලා, ඒ වගේ දෙයක්. ඒ කියන්නේ තමන්ම දුස්සීල භාවයකට පත් කරගෙන. ඒක කලේ ඊර්ෂ්‍යාව නිසා නේද? අරයාගේ සින්දු යනවා මගේ සින්දු යන්නේ, දෙන්නගේ එක්කෙනෙක්වත් යන්නේ නැතයි, ඉතින් ඔහු ප්‍රශ්නයක් නැහැනේ. එතකොට ඒ විදිහට ඒක දැන් වහ ගන්නවා. අනිත් අය මෙහෙම සපතක් දෙනු මට මේක අහිමි වුණා, මම මේක ලබා ගන්න මේ කියලා මායාව කියන එක එතන ඇති වෙනවා. එතකොට එහෙමනම් අපි මායාව කියන එක ඉගෙන ගත්තා. මෙතන පල්ලෙහා ඊර්ෂ්‍යාවේ මායාව කියන එක. ඊළඟට අපි බලනවා සාතීය කියන එක. ඒ සාතීය කියන එක අපි දන්නවා මච්චරිය නිසා ඒ සාතීය කියන එක ඇති වෙනවා. එතකොට කියන්නේ දැන් මුදලාලිට මොනවාරි එකක් ලාභයි කියලා ගත්තා නම් මතකද අර මුදලාලි විකුණනකොට වෙලක් වෙලාවට වංචා කරනවා, ග්‍රෑම් 1000ක් විකුණන්නේ නැතුව තරාදිය හොර කරලා 900ක් විකුණනවා, කට්ට කෛරා ටිකයි කියලා අපි කියනවා නේද? එතකොට මේ මච්චරියෙන් තමයි ඒක සාතීය බව කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට මච්චරිය තමයි ප්‍රත්‍යහැටියට ඒකට තියෙන්නේ. ඔය සාතීය කියන එකට හේතුව කියන එක ඒ විඥාන ධාරාවේ පැවතීම කියන එක, අර නිත්‍ය ස්වභාවය කියන එක ඒකට හේතුවක් වෙනවා. ඒතර මච්චරිය වශයෙන් සලකනකොට අපි ලාභ මච්චරිය කියන එක සැලකීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හේතුව මොකද? මේ සංඥාව නිසා ඇති වෙන දේ සිවුම් දෙයක් නිසා. ඒ වුණත් අපි තේරුම් ගන්න ඕනේ මේ රූපයෙන් තොරව යමක් නැති කියන එක. ඒ කියන්නේ නිව සංඥා, නා සංඥා ඇතන ලාභියත් ඔය ඒ රූපය කියන එක සිවුම් ස්පර්ශ කරනවා. එතකොට යන්නේ නිසයි මේක තියෙන්නේ. එතකොට සාතිය ඇති වුණා නම් අපි වංචා කරනවා. මොකක්ද අපි වංචා කරන්නේ? නිවනින් පිටත දෙයක් ගත්තා නම් අන්න එතෙන්දී අපිට පේනවා ඒ වංචාව කියලා. ඉතින් තමන් අන්න එක තේරුම් ගන්නවා නම් ওই විදිහට ඒ කාරණා ටිකේ ඇවිල්ලා ඒ හත්වෙනි ධ්‍යාන සමාපත්තියට තමන්ට එන්න පුළුවන් උන්නේ අවස්ථාව වෙනකොට. ඒක ලාභයක් නෙමෙයි කියලා තමන් තේරුම් අරගෙන පහ කරනවා. හැබැයි අර මිච්ඡා දිට්ඨික සංඥාව ඉදන් කතාවෙ ඉන්න ඕන. ඒ සම්බන්ධතාවය. මතකයි නේද? ඒ කියන්නේ අපි පෙන්වන්නේ මේ මේක බලන්න මේක ඇති වෙන්නේ කොහොමද? මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතීම අපි කියුවා අභිජ්ජා කියලා. නේද? එතකොට මෙතන මේ පෙරාගයයි දැන්නගේ සසඳලා බැලුවා විඥාන ධාරාව ගැලුවනම් අන්න නිත්‍යයි. පදුට්ට මන සංකප්පිය ඇති වුණා. දැන් හරි කියලා. ඒක දිගට ගියා අපිට ආව ක්‍රෝධයට. ක්‍රෝධය තුල තිබුණා නිත්‍යභාවය. ඉතින් ওই නිත්‍යභාවය කියන එකෙන් අපි ඊට පස්සේ අපි ආව මක්කේට, මක්කෙන් ආව ඊර්ෂ්‍යාවට කියලා එක පතයක් අපි ওই විදිහට යනවා. ඊළඟට අපිට ආව පතයක් එනවා අවපසන්න චිත්තය, සංස්කාරවල විසමතාවය. ඒක නිසා තමයි අපි ලේබල් කරන්නේ අරයා බේබද්දා කියලා ලේබල් කරන්නේ. එයා මගේ යාළුවගේ යාළුවෝ වෙච්ච ගමන් මොන මම පලාස කරනවා. මම මේ බද්දා කියලා පලාස කරලා වෙන් කරනවා. වෙන් කළාම මට ලාභයි. මම කිව්වේ ටින් කතාවේදී නම් ටින් එක විකම් 100 ටින් එක විකුණන එක ලාභයි. මුදලාලිට ඒ මච්චරියක් තමන්ට ඇතිවෙන ලාභ මච්චරිය කියන එක 50 ටින් එකට විකුණන වඩා. ඒ පාර මච්චරිය කියන එකෙන් ඔන්න සාතිය කියන එකට අපි එනවා. එතකොට අන්නේ අවස්ථාවේදී ඉතින් අපිට වංචා කිරීම කියන එක එදෙන සිද්ධ වෙනවා. එතකොට ඉතින් මේ නිවන පිටත දෙයක් අරගත්තා. දැන් මෙතන මේ විදිහට බලාගෙන ආවනම් මේක ලාභයක් නෙමෙයි කියලා ඉතින් අන්නේ අවස්ථාවේදී තමන්ට ඒ හත් වෙනි ධ්‍යාන සමාපත්තිය කියන එක ඉන්න පුළුවන්. මම මේ නිවන පිටත දෙයක් තමයි අරන් තින්නේ කියලා. අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. තවෙනි ස්ලයිඩ් එකට. හත්වෙනි ස්ලයිඩ් එකේ තවත් පොඩි දෙයක් තියෙනවා. මේ අන්නේ අටවෙනි ස්ලයිඩ් එකේ තව පොඩි දෙයක් තියෙනවා. මේකේ වෙන්නනවා අර චූලාස්සපුර සූත්‍රය අපි ඉගෙන ගත්තා. ඒ මායාව නිසා මිච්ඡාදිට්ඨිය කියන එක ඇති වෙනවා කියලා මේ මායාවෙන් මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වෙනවා. එතකොට මේ ට්‍රයැංගල් එක සම්පූර්ණ වීමක් කියන එකත් මෙතන පෙන්නලා දීලා තියෙනවා. ඊළඟට අපි නවවෙනි ස්ලයිඩ් එකට යමු. නවවෙනි ස්ලයිඩ් එකේ දැන් අපි පෙන්නනවා මේ සාතීය කියන එක නිසා අපිට ඇති වෙනවා දුස්සීල භාවය කියන එක. ඒ කියන්නේ ලාභය නිසා, වංචාව නිසා අපිට ඒක ඇති වෙනවා. දැන් එහෙමනම් අපිට මේ මච්චරි සාතේය දුස්සීල භාවය කියන ට්‍රයැංගල් එක හැදෙනවා. මේ අවස්ථාවේදී ඔයගලන්ට පේනවා මේක මතක තියාගත හැකි දෙයක් තියෙනවා. මේ සාතේය කියනකට හේතුවක් තියෙනවා, ප්‍රත්‍යක්ක් තියෙනවා. මේ ට්‍රයැංගල් එකේ නිතරම වම් අත පැත්ත තමයි ප්‍රත්‍ය වෙන්නේ. සාතේය කියනකට ප්‍රත්‍ය මේ වම් අත පැත්ත තියෙන එක. ඒ කියන්නේ මච්චරිය කියන එක. මේ හේතුව කියන එක හැටියට එනවා ඒ දුස්සීල භාවය කියන එක. ඉතින් ඔකට සාතේයට සත්‍ය වශයෙන්ම හේතුව කිලින් බැලුවොතින් පේන විඥාන ධාරාවේ පැවතීම කියන එක. එතකොට ඉතින් ඒක අපිට පේනවා මෙතන මේ ඒකෙන් දුස්සීල භාවය කියන එක ඇති වෙනවා. ඉතින් දුස්සීල භාවය හේතුව හැටියටත් ගන්න පුළුවන්. එතකොට මොකකටද අපි මෙතන දුස්සීල වුණේ? සංස්කාරවල අසමානතාවය අපි දැකලා මේ සංස්කාරයට වඩා මේක හොඳයි කියලා පලාසේ මගින් සංස්කාරයන් කියන ඒවා වෙන් කරමු. මේකටම තමයි අපි අතිමාන වෙනවා කියන එකක් තියෙන්නේ. මේ විදිහට වෙන් කිරීමගේ අපි අතිමානිය කියන එකත් ඇති වෙනවා දුස්සීල භාවයට. ඕකේ හරි ලස්සන උදාහරණයක් තියෙනවා. අපි හිතමු මනුස්සයෙක් අහිංසකව ගොවිතැනක් වාගේ කරගෙන පළතුරු ගෙඩියක් කඩාගෙන කාලා වාගේ ජීවත් වෙලා ඉන්නේ. මේ මනුස්සයාට පේනව දවසක් මේ තව මනුස්සයෙක් එයා වාගේ පළතුරු ගෙඩියක් කාලා ඉන්නේ නේ. එයා කුකුළු පට්ටියක් එහෙම දාගෙන ඒ කුකුළු මරලා එයා ජීවත් වෙනවා. එයා යන්නේ බෙන්ස් කාර් එකේ. එයාගේ පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. එයා ඉන්නේ තට්ටු දෙකක තුනක හොඳ ගෙදරක. එතකොට මේ මනුස්සයටත් කල්පනා වෙනවා මමත් කරන ඔය වැඩේ, මටත් පුළුවන් ඔය වැඩේ කරන්න. ගොවිතැන් කර කර ඉන්නේ නැහැ මමත්. ඉඩම තියෙන කුකුළු පට්ටියක් මේක ඇතුළෙම දාගන්න, දාලා කුකුළු මරාගෙන ජීවත් වෙලා ඉන්නවා කියලා. දැන් බලන්න ওই මනුස්සයා ওই පන්සලට එහෙම ගියායින් පස්සේ එයා යන්නේ බෙන්ස් කාර් එකේ. මිනිස්සු මුදලාලි මහත්තයා කියලා එහෙම බන් කියනවා. ඉතින් යාට ලොකුට අර ආඩම්බර ගතියකුත් තියෙනවා. ඉතින් හාමුදුරුවෝ කිව්වට බනට එහෙම මහත්තයෝ ඕවා නම් හොඳ නැහැ, මම අපායේ එහෙම යනවා, ඔය පානාතිපාතේ වගේ දේවල් කරන්නේ කියලා. ඒ මනුස්සයාගේ සිත තියෙන්නේ මොකේද? එයා කල්පනා කරන්නේ මං, එයා කල්පනා කරනවා එයාගේ දැන් ගත කරන ජීවිතේ. මං මෙතෙන්ට ආවේ මං බෙන්ස් කාර් එකේ. ඉස්සර වගේ නෙමෙයි මම. මගේ පුතා යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට. එතකොට මම මේ වගේ හොඳ ගේක ඉන්නේ. දැන් මිනිසුත් මට හරියට සලකනවා. පේනවද කියන්නේ? දැන් එයාට පේනවා මේ දුස්සීල භාවයටම තමයි එයාගේ මේ මාන්‍යම් කියන ඒවා යගේම ඇති වෙලා තියෙන්නේ. මේ දුස්සීල භාවය කියන එකට අතිමානියක් කියන එක ඇති වෙනවා. එතකොට දැන් එහෙමනම් මෙන්න මේ අවස්ථාව වෙනකොට ඕගලන්ට පේනවා මෙහෙම අතිමානිය කියන එක මෙයාට ඇති වුණා. දැන් මෙතන මේ මිච්ඡා දික්කිය කියන එක මොන හේකටද අපි මිච්ඡා දික්කිය කියන එක ඇති වෙලා තියෙන්නේ? පදුට්ට මන සංකල්පය නිසා ඇති වෙන නිත්‍ය භාවය. මේකට හේතු වුණ මේකට ප්‍රත්‍ය කියන එක. දැන් එහෙමනම් බලන්න අපි මුලින් පටන් ගත්තේ මොකෙන්ද? මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීම කියලා අපි අභිජ්ජා මතකද අපි පටන් ගත්තේ ස්ලයිඩ් එකේදී පෙන්වුවේ ඒකයි. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතුණා අභිජ්ජාව කියන එක. දැන් මේකේ ගමන් කරගෙන ආවම මොකද වුනේ? මේ විඥාන ධාරාව යන්තම් වුණ ගැලුවා. අර පෙර ආගියයි දැන් ආගියයි සැසඳුවා. උන්න නිත්‍යයි කියලා ගත්තා. නිත්‍යයි කියලා අරගෙන ඒකෙන් ආව ක්‍රෝධයට. ක්‍රෝධී තිබුණා වූ නිත්‍යභාවය කියන එක ගියා මක්කේට. මක්කී තිබිච්ච එක ඊට පස්සේ අපිට ආව ඊර්ෂ්‍යාවට. ඊර්ෂ්‍යාවට ආවට පස්සේ ඒකෙන් ආව අපි මායාව. මායාවේ මිච්ඡා දිට්ඨිය. ඔය දෙක අතර වාරේ වුණේ මොකද්ද? මං කුගුල් පට්ටියක් දාගත්තා කියන එක විතරයි. කුගුල් පට්ටියක් දාගෙන මං සත්තු මරාගෙන බෙන්ස් කාර් එකේ ගිහිල්ලා මං ජීවත් වෙලා ඉන්නවා කියන එකයි. දැන් එහෙනම් අපි මේ ඇවිල්ලා තියෙන මිච්ඡා දිට්ඨියෙන් පටන් ගන්න මිච්ඡා දිට්ඨික සංඥාවෙන් පටන් අරගෙන අපි ඇවිල්ලා තියෙන මිච්ඡා දිට්ඨියට පයි. අන්න ඒක තමයි ඕගොල්ලන්ගේ පළවෙනි භාවනාව. පළවෙනි භාවනාවට ඔන්නේ පතේ දිගේ එනවා. ඒ පතුට්ට මන සංකප්පේ මෙතන මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානීය පැවතුණා, අභිච්ඡා වුණා. අන්න අරියන් දෙක ගැලපුවා, පෙරාගයයි දැන් අගයයි ගැලපුවා. ධාරාව ගැලවුණා නම් අන්න පදුට්ට මන සංකප්පය නිත්‍යයි. ඒ වචනේත් හරි ලස්සනයි බැලුවාම පදුට්ට මනම තමයි ඒක. නිත්‍යයි කියලා ගත්තා එකෙන් ආව ක්‍රෝධයට, ක්‍රෝධයෙන් නිත්‍යභාවය, මක්කේ මක්කේ ඊර්ෂ්‍යාවට ආව, ඊර්ෂ්‍යාවෙන් මායා, මායාවෙන් මිච්ඡා දිට්ඨිය. මේ දෙක අතර වාරේ උනේ මොකද්ද? මම කුකුල් පට්ටිය දාගත්තා ලාබයි කියලා. ඒකේ මම දුස්සීල භාවය කියන එක ඇති වුණා. මම අර අහිංසක ජීවිතය නෙමෙයි දැන් ගත කරන්නේ. එතකොට මට මේව අතහැර ගන්න දැන් පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට එහෙනම් මම මිච්ඡා දිට්ඨිය ඉඳන්නේ. මිච්ඡා දිට්ඨිය නාවයි කියලා කෙනෙක් අවබෝධ කරගත්තා නම් අන්න සමාධිය කියන එක උග්‍ර වෙනවා. මේ පතය තමයි වැදගත් වෙන්නේ. එතකොට ඔතන පේනවා රතු පාට එකේ ට්‍රයැංගල් එකට එක පතයක් තියෙනවා. මේ පර්පල් ට්‍රයැංගල් එකට තව පතයක් තියෙනවා. මේකේ තියෙන නිත්‍යභාවය, රෙඩ් එකේ, පර්පල් එකේ තියෙන සංස්කාරවල විසමතාවය කියන එක. එතකොට දැන් අපි මේ ස්ලයිඩ් එකේ ඉඳන් 9 දක්වා කියන එක තමයි අපි මේ පෙන්වන්නේ. මේ පළවෙනි භාවනාව හැටියට ගන්නවා කියලා. මිච්ඡා දිට්ඨිය නම් මිච්ඡා දිට්ඨියෙන් නිරෝධ වී කියන එක. ඊළඟට අපි බලමු අතිමානී කියන එක. එතකොට මේ අතිමානී කියන එක 10 ස්ලයිඩ් එකේ තියෙන පෙන්වනවා. අපි තෝරගත්ත සංස්කාරයටම අපි අතිමාන වුණා කියන එක අපි ස්ලයිඩ් 9 එකේ දීගෙන ගත්තා නේද? අර කූඹ පට්ටිය දාන දැන් මම මරණීය කරන එක තමයි මම අතිමාන වෙලා තියෙන්නේ. සත්තු මරමු. ඒක තමයි අතිමාන වෙලා තියෙන්නේ. එතකොට අතිමානිය මගින් තම්බේයි සාරම්භයයි කියන එක ඒක ඇති වෙනවා. ඒක අපි ඉගෙන ගත්තා. ඔය දවස් 4 වැඩසටහනේ අතිමානී මිච්ඡා දිට්ඨිය සහ දුස්සීල භාවයත් එක්ක සම්බන්ධයි. මේ දෙක හේතු සහ ප්‍රත්‍ය වෙනවා. එතකොට මිච්ඡා දිට්ඨිය කියන එක හේතුවක් වෙනවා. දුස්සීල භාවය කියන එක ප්‍රත්‍යක් වෙනවා. ඔබ පේනව නේද අර ස්ලයිඩ් 7 එකේදී ගත්තාම. මෙතන මේ අතිමානී. එතකොට මෙතන තියෙන දුස්සීල භාවය. එතකොට මේ පල්ලෙහා තියෙන එක තමයි ප්‍රත්‍ය හැටියට තියෙන්නේ. අතිමානී ධම්මං කුකුල් මරාගෙන ජීවත් වෙනවා. දුස්සීල භාවය අන්න එකට මම මාන වුණා. ආමුදුරුගේ වට මට අතහරින්නේ කියලා මට අතහරින්න විදියක් නැහැ. මගේ මාන්නේ ඒක වළක්වන මම කොහොමද මේ ආපහු අර දුප්පත් තලකට යන්නේ නේද? එතකොට මිච්ඡා දිට්ඨිය කියන එක ඒක හේතු වෙනවා. මිච්ඡා දිට්ඨි හේතු වෙනවා මේක ප්‍රත්‍ය වෙනවා. එතකොට ඊළඟට අපිට බලන්න පුළුවන් මේ තම්බේ කියන එක. උගලන්ට පේනවා මේ තම්බේටම ප්‍රත්‍ය මෙතන යටින් දීලා තියෙනවා. මෙන්න මේ ට්‍රයැංගල් එකේ පේනවාද මේ පිළිවෙලට යන දුස්සීල භාවයේ අතිමානී. අතිමානීක ප්‍රත්‍යක් වෙන තම්බේ කියන එකට. ඉතින් තම්බේ ඇති වුණාට පස්සේ මේ සාරම්භය කියන එක යා එළවල දානවා. සාරම්භය එළවල දාන පළවල හරිනු. මෙන්න මේ සංස්කාරයේ මගේයි කියලා යා ඒ දැඩි කොට ගැනීමක් කියන එක කරනවා. ඉතින් විඥානීය යම් කිසි තද බවක් වේද ඒක තම්බේයි කියලා කියනවා. එතකොට ඔකේ මේ ඔය චිත්ත මුදිතාව කියන එක එහෙම තියෙනවා නම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ඒ තම්බේ තදින් අල්ලා ගන්නවා කියන එක. ඒක හිතින්නේ අර ඒ සංස්කාරයෙන් කුකුල මරණ සංස්කාරය මගේයි කියලා දැඩිකොට ඒ අල්ල ගත්තා. එතකොට ඒ එක සංස්කාරය දැන් මතකද මම ඔබ පැහැදිලි කරා තම්බේ නිසා ගෙවල් දොරවල රණ්ඩු සරුවල් එහෙම වෙනවා කියලා දවස් 4 පෙන්නුවේ අර අයිස්ක්‍රීම් කතාවක් නේද? ගෙදෙට්ට කට්ටියක් එනවා අර අයිස්ක්‍රීම් එකක් ගේන්නේ කියලා කිව්වහම එතකොට මම දැඩි ලෙස අල්ලගෙන තියෙනවා මං භාවනා කරන සංස්කාරය. අන්න ඒ වගේ මේ දැඩි කොට ගැනීමක් කියන එක තියෙනවා විඥානීය තදබව. එතකොට ප්‍රත්‍ය කියන එක අතිමානීය කියලා ඉගෙන ගත්ත හේතුව ඇවිල්ලා වෙන්නේ සංස්කාරවල අසමානතාවය. ඒකත් ඔයගලන්ට පේනවා අර ඒ ඩයග්‍රෑම් එකේම. පේනවද? මෙතන මේ පොඩි ට්‍රයැංගල් එකක් තියෙනවා නේද? මෙතන තම්බය, මෙතන අතිමානීය. එතකොට මේක තමයි ප්‍රත්‍ය අතිමානීය කියන එක. දැන් සංස්කාරවල අසමානතාවය මෙතන දාලා තියෙන අවපසන්න චිත්තය. ඒක තමයි හේතුව වෙන්නේ. මේ පැත්ත හේතුව වුණා, අර පැත්ත ප්‍රත්‍ය වුණා. තම්බේ කියන එක. ඊළඟට අපි බලන්නේ සාරම්භය කියන එක. ඒ සාරම්භයේ මගින් අර තම්බේ නිසා ඇතිවුණා වූ ප්‍රතිඵලය කියන එක විමසනවා. ඒක සඳහා රූපේ යම් කිසි වෙනසක් කළ යුතුද? ඒක පසුපස විඥානේ දෝවනවා කියන එක තියෙනවා. දැන් අර කුකුල් පට්ටිය දාගත්ත මනුස්සයට දැන් තියෙන්නේ මොකක්ද? එයාගේ සාරාම්භය කම්පිටිෂන් එක මොකක්ද? දැන් අරයා ගෙනාවොත් එහෙනම් මාස 3න් මෙයාගේ කුකුලා මාස 6ක් ගන්න දෙන්න ඕන නම් අනිත් මනුස්සයා මාස 3 කුකුලා ගෙනල්ලා විකුණනවා නම් එහෙනම් මම එහෙනම් මොන වර්ගයේ කුකුලද ගන්න ඕනේ? එතකොට දැන් මගේ සංස්කාරය මම ෆික්ස් කරලා තියෙනවා. ඇයි තම්බේ මගෙන් අරක ෆික්ස් වුණා? දැන් මම කුකුල් පට්ටිය පළතුරු කාලා ජීවත් වෙන එකනේ මේ කුකුල් පට්ටිය කතාව තමයි මගේ සංස්කාරය. ඒකට ෆික්ස් කරලා දැන් එහෙනම් රූපේ මොකද්ද වෙනස් කරන්න තියෙන්නේ? එහෙනම් කුකුලා රූපේ පොඩි වෙනසක් තමයි කරන්න තියෙන්නේ. මාස 3 බ්‍රොයිලර් එක තමයි හොඳ කියන එක නේද? එතකොට ඒ විඥාන ධාරාව ඒ වගේ රූපයන් කරේ යොමු කරනවා. එතකොට මේක ගැළවීමක් නැහැ. ඒ කුමක් නිසාද? සාරම්භයේ අධික වීමට තම්බය හේතු වුණා. ප්‍රත්‍ය වුණේ මිච්ඡා දිට්ඨිය. දැන් බලන්න මේ මිනිස්සයා හිතාගෙන ඉන්නේ කොහොමද? මෙහෙම කරගෙන ජීවත් වෙන එක තමයි හොඳ. පන්සලේ හාමුදුරුව කිව්වට මහත්යෝ හොඳ නැදේ කියලා. මේකට කල්පනා වෙන්නේ මේ විදිහට රස්සාව කරගෙන කුකුළු මරාගෙන ජීවත් වෙන එක තමයි හොඳ. යාගේ දිට්ඨිය තියෙනවා. එතකොට මේ මිච්ඡා දිට්ඨිය තමයි එතන ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. මේ විදිහට අසද්දා වීම නිසා සංසාරේ සැරිසරනවා කියලා ඉරාතන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒකත් අපිට පේනවා අර හත්වෙනි මේ ස්ලයිඩ් එකේ බැලුවහම ඔයගලන්ට පේනවා මෙතන මේ සාරාම්භයට පේනවාද මේ මිච්ඡා දිට්ඨිය තියෙන උඩ නේද? ඒ රේඛාව තමයි කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ සාරාම්භයට. අන්න එයා ප්‍රත්‍ය උඩ. මේ දකුණත පැත්තේ ඉන්නේ කෙනා හේතුව. තම්බේ කියන එක හේතුව කෙනෙක්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔක අර කෙනෙකුට බලන්න පුළුවන්. කියන්නේ දැන් බලන්න මෙතන තියෙනවා හේතුව මේ අවුපසන්න චිත්තය. අවුපසන්න චිත්තය තමයි හේතුව උනේ තම්බේට. තම්බේ ඉඳන් අපේ සාරම්භයට ඒකත් හේතු වෙලා තියෙනවා. මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. එතකොට හේතුව මේ පැත්තෙන් එනවා කියන එක වෙයි. හේතු කාරණා දෙක. එතකොට අපි එහෙමනම් ඉගෙන ගත්තා මේ 10 වෙනි ස්ලයිඩ් එකේ සාරම්භය දක්වා ඉගෙන ගත්තා. එහෙමනම් අපිට ඊළඟට බලන්න තියෙන්නේ 11 වෙනි ස්ලයිඩ් එක. 11 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේ මදේ කියන එක. මතකද අපි මදේ සාකච්ඡා කළා? ජාති මදේ. ඒක නිරෝගීකම කියන එක නිසා මදියක් තියෙනවා. ඊළඟට ගරු වීම නිසාත් පැලකට මේ මදියේ තියෙන මට ගරු කරනවා කියලා. එතකොට මේ මදේ කියන එක අපිට මේ රාතන් වහන්සේ පෙන්නන මේ සාතියේ තියෙන තැනින් ලකුණු කරන්නයි. ඒ ට්‍රයැන්ගල් එකේ නෝඩ් එකේම තමයි මේ මදී කියන එක තියෙන්නේ. මතකද අපි ඉස්සෙල්ලා කිව්වා මේ සාතිය කියන එකට ප්‍රත්‍ය හැටියට තියෙන්නේ මච්චරිය කියලා. වම් අත පැත්ත. හේතුව දකුණු අත පැත්ත. මදිය උක අනිත් පැත්තට යනවා. මදියට හේතුව ඇවිල්ලා මච්චරිය. මදියට ප්‍රත්‍ය කියන එක ඇවිල්ලා දුස්සීල භාවය කියන එක. ඒක තමයි සාධාරණ කාරණේ හැටියට තියෙන්නේ මදියට. එතකොට අර ඒක මතක තියාගන්න පුළුවන් අපිට. ඒ හේතුවයි සහ ප්‍රත්‍යය වශයෙන් ගන්නකොට අර ට්‍රයැන්ගල් එකේ සාමාන්‍යයෙන් වම් අත පැත්ත ප්‍රත්‍ය වෙනවා, දකුණ හේතුව වෙනවා. මදේ වෙනකොට ඔබ දෙපැත්ත මාරු වෙනවා කියන එක. හේතු මදේට හේතුව මච්චරිය කියන එක. ඊළඟට අපි බලමු මෙතන මේක මේ සාධාරණ කාරණේ වෙලා තියෙන්නේ මේ දුස්සීල භාවයනේ. ඊළඟට අපි බලමු 12 වෙනි ස්ලයිඩ් එක. මේ දොළොස්වෙනි ස්ලයිඩ් එක අපි සාකච්ඡා කරන්නේ මානිය කියන එක. එතකොට මේ මානිය කියන එක ඕගලන්ට පේනවා දැන් ඉස්සෙල්ලා වගේ මේ මිච්ඡා දිට්ඨියට අපිට ප්‍රත්‍ය හැටියට දෙන්නේ වම් අත පැත්තේ තියෙන ඊර්ෂ්‍යාව කියන එක. එතකොට මානිය වෙනකොට ඔබ ආපහු මාරු වෙනවා. මානිය දිගත්තාම මේක තමයි හේතුව. ඊර්ෂ්‍යාව කියන එක හේතු වෙනවා. සාධාරණ කාරණේ හැටියට තියෙන මායාව. ඒ කියන්නේ මේ මායාව තුල තියෙනවනේ දුස්සීල භාවය. ඒ දුස්සීල භාවය මානෙට සාධාරණ කාරණිය වෙනවා. මේක හේතු වෙයි, ඊර්ෂ්‍යාව හේතු වෙයි අපි දන්නවා. ඒක අසාධාරණ කාරණේ ඊර්ෂ්‍යාව හේතු කියන එක නේද? ඒතකොට යමෙක් ඊර්ෂ්‍යා නොකරන අවස්ථාවක් තියෙනවා. අපි හිතමු පස්වෙනි ධ්‍යානෙට ගියා නම් ආකාසඤ්ඤායතනට ගිය මිනිසයා අරූප ධ්‍යාන සමාපත්තිලා ගියා. ඒක පවතිනකොට ඇයි ඊර්ෂ්‍යා කරන්නේ නැහැ? එතකොට ඒක නිසා මේක අසාධාරණ කාරණේ. ඇයි අපි මේ හේතු විපත්‍යය ගැන එහෙම කියන්නේ? ඕකේ අර ඒක වැදගත්. වැදගත් කියලා කියන්නේ ප්‍රත්‍ය කියලා කිව්වනම් පාස්ට් වේගයෙන් කරකෙන්න. අර හම්බ එකේ කතාව දිගත්තොත් වතුරටෙන් ගියයි හම්බ එකයි ගත්තොත් මැද්දේ තියෙන හම්බ එක අයියෙන් කරකිනවද අනිත් එක අයියෙන් කරකිනවද කියන එක නේද? ප්‍රත්‍ය වෙනකොට ඕකේ කරකිරීම කියන එක යනු තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙමනම් දැන් අපි මෙතන ඉගෙන ගත්තා මානෙ කියන එක. දැන් ඊළඟට අපි 13 වෙනි ස්ලයිඩ් එකට යමු. මේකේ තියෙන ප්‍රමාදයේ කියන එක. ඒක ප්‍රමාද විහාරී සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ චක්කු ඉන්ද්‍රිය සංවර රහිත ජීවත් වෙනවා නම් ඒකෙන් තමන්ගේ සිත තෙත් කරනවා. දහම් පහළ වෙන්නේ නෑ, දුකසේ වාසය කරනවා කියලා ප්‍රමාදයේ කියලා කියනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔයගොල්ලෝ මේ ගෙදර ඉන්නකොට හොඳට ඉන්නවා. ගෙදර ඉන්නකොට හොඳට ඉඳලා ඔයගලන්ට ආරාධනාවක් කරනවා කවුරු හරි එන්න අපේ ගෙදර පාටි එකක් තියෙන මේ කියලා. ඉතින් ඒ ගෙදරට හොඳට ඇඳ බලඳගෙන ගියාට පස්සේ මේ ගෙදර ගිහින්දලා ගිය මනුස්සයා නෙමෙයි ඉන්නේ ආපහු. එයාට පේනවා ඒ ගෙදර හොඳට යාන වාහන තියෙන හොඳ ලොකු ගෙයක්, ඒ වගේ මේ ගෙදර පුටු සෙට් එකක් තියෙන ආදී වශයෙන් මෙයාට මේක පේනවා. දැන් මේ මනුස්සයාගේ මේ හිත ඇහැ තෙත් වුණා. මේවා දිහා බලලා එයා තෙත් වෙනවා. එතකොට එයා ඒ තෙත් වෙලා මේක නිසා යා ප්‍රමාද වීම කියන එක තියෙනවා. එතකොට ඕකේ අනිත් පැත්ත පෙන්නන ඒ පුද්ගලයාගේ ඇහැ තෙත් වෙන්නේ නැත්තම් ඉතින් ඒකෙන් ඒ ඉන්ද්‍රයන් සංවර කරගන්නවා නම් ඒ ප්‍රමෝදී ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්දී පස්සද්දී සුඛේ සුඛේ සමාධිය කියන එක ඒක ඇති වෙනවා කියලා. එතකොට දැන් බලන්න ඔය ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු කවුරු හරි මිනිස්සෙක් කියනවා දුකයි. ඒ තව මිනිස්සෙක් කන මොකද දුක? මේ තණ්හාව නිසා ඒක ඇති වෙන්නේ. ඉතින් ඕක කී කියා ඉන්නවා කියන එක මේ ප්‍රඥාවත්. ඊළඟ සුමානෙත් ගිහිල්ලා ඇහුවාම කියන දුකයි. ඇයි දුක ඇති වෙන්නේ? බුදුහාමුදුරු කියනවා තණ්හාව නිසා දුක ඇති වෙන්නේ කියලා. ඔබ ගිරෝවාගේ ගේ ගියා ඉන්නවා කියන එක ප්‍රඥාවක් නෙමෙයි. ඒක ජම්මු ප්‍රඥාවක් තියෙනවා. අඩු ගානේ තණ්හාව නිසා ඇතිවෙනවා කියලා අවබෝධයක් කරේ තියෙන නිසා. එතකොට දුක්ඛේ සමුදයස්තංගමේ දැකලා දුක නැති කිරීමට පමා නොවනවා නම් තමයි අන්නේ අපිට පේනවා ඒකේ ප්‍රඥාව කියලා කියන්නේ. දුකයි කියන්නේ ඉඳලා හරියන්නේ නැහැ. ඒකට විසඳුමක් ගන්න ඕනේ. ඒක භාවිතා කරනවා නම් එතකොට ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි පමාද වෙනවා. අපි ඔය ඉඳ දෙනවා. මේ කියන්නේ කුකුල් පට්ටි දාලා ජීවත් වෙන ක්‍රමයට අපි ඉඳ දෙනවා. කියන එක තියෙනවා. එතකොට ওই මදයයි ඒ වගේම ඒ ප්‍රමාදයයි මානයයි කියන ඒ තුනම එකට එලයින් වෙන අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ ඇඳලා තියෙන්නේ. මෙතන මදේ, මෙතන මානේ, මෙතන ප්‍රමාදය කියන එක. මානේ, මදේ, ප්‍රමාදය. තුන එකට එකක් ගන්න. පළක් වලට මේක ට්‍රයැන්ගල් එක වාගේ වෙනවා. මෙතන එක එලයින් වෙන අවස්ථාවක් මේ ඇඳලා තියෙනවා. එතකොට දැන් මෙතන තියෙනවා මිච්ඡාදිට්ඨිය. දැන් බලන්න මේක එලයින් වුණාම මිච්ඡාදිට්ඨිය කියන එක නිත්‍යභාවය ලෙස අපි කල්පනා කරනවා. මතකද මේ ට්‍රයැන්ගල් එක තුල තියෙනවා නිත්‍යභාවය නේ? ඇයි ඉතින් අවිජ්ජා මිච්ඡාදිට්ඨික සංඥාව නිසා අවිජ්ජා වෙලා ඉතින් මේ විදිහට ඊර්ෂ්‍යාව, මායාව, මායාවේ මිච්ඡාදිට්ඨියට අපි ආවේ. එතකොට එහෙනම් මේක තුල නිත්‍යභාවය කියන එක තියෙනවා. එතකොට මෙතන මේ සාතිය කියන එක තියෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒක කල්පනා කරන්න පුළුවන් අත්භාවය. නේද? ලාභයි කියලා අරගෙන ගැනීමක් එතන තියෙනවා. ඒක අත්භාවය. මේක නිත්‍යභාවය, මේක අත්භාවය. ඉතින් එහෙමනම් ප්‍රමාදී කියලා කියන්නේ දුක්ඛභාවය. එතකොට අපිට පේනවා එහෙනම් නිත්‍යභාවය අත්භාවය නිසා ප්‍රමාදී කියලා කියන්නේ දුක්ඛභාවය. අර දුක පහ කරන්නේ නැහැ නේ. දුකයි කියලා ඉන්නම නිසා දුක පහ කරන්නේ නැහැ, ප්‍රමාද වෙවි ඉන්නවා. අන්න ඒක දුක්ඛභාවය. එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මේ නිත්‍යභාවය සහ අත්භාවය නිසා දුක්ඛභාවය ඇති වෙනවා. දැන් නිත්‍යභාවය කියන එක අපිට පේනවා මෙතන ලකුණු කරන නිත්‍යභාවය වේදනාවේ විපරිණාමය නිසා හටගත්ත දෙයක්. අර එහෙනම් විපරිණාම දුක්ඛතාවය කියන එක. ඊළඟට ගත්තාම ওই අත්ත්වභාවය කියන එක සංස්කාරවල වෙනස නිසා හටගත්තා වූ දෙයක්. ඉතින් මේ ට්‍රයැන්ගල් එක තුල තියෙන සංස්කාරවල විසමතාවය නේ බලපාලා තියෙන්නේ අවපසන්න චිත්තෙන් පටන් ගත්තේ නේද? එතකොට සංස්කාරවල විසමතාවය කියන එක තියෙනවා. එතකොට ඒකෙන් අත්ත්වභාවය. එහෙමනම් අපිට පේනවා මෙතන තියෙනවා මේ විපරිණාම දුක්ඛතා, මේක තියෙනවා සංස්කාර දුක්ඛතා. ඉතින් එහෙමනම් මෙතන ඇති වෙන්නේ දුක්ඛ දුක්ඛතාවය කියන එක. ලෝභ දෝෂ මොහොයක දුක්ඛතාවය, දුක්ඛ දුක්ඛතාවය කියන එක. එතකොට මේක අපිට පේනවා මේක හරියට ප්‍රඥාන්විත බලව මනුස්සයට එයේ පිරිසුදුවට අපි උල්පතකින් දේවත පහරක් ගමන් කරනවා. මතකද අපි කිව්වා උල්පතේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවතීම කියලා කිව්වේ නේද? හිතන්නක බලන්න උල්පතකින් වාගේ යන්තම් ආවා. එතකොට ඔය ඕක ටිකක් යනකොට මොකද වෙන්නේ? තවත් උල්පත් වලින් මේකට එකතු වෙනවා. මොනවද එකතු වෙන්නේ? රොඩුයි මඩේ අරව මේවා තමයි එකතු වෙන්නේ. දැන් මේක ටිකක් ලොකු වෙලා. ඒ කියන්නේ කුකුල් පට්ටියක් එහෙම දැන් දාගෙන ඉන්නා වූ ස්වභාවයන් කියන එක තමයි තියෙන්නේ. එතකොට මේ මිනිස්සේ කල්පනා කරනවා මම මෙන්න මේක මේ කඩුවෙන් කවලා වෙන් කරනවා දීපහාර. ලොකු වෙලා තියෙන එක දීපහාර කඩුවෙන් කවලා වෙන් කරනවා. ඒ කඩුවෙන් කැපුවා කිව්වේ මරණය. වෙන්වීමක් වෙනවද? නෑ නේද? වතුර පාර කවදාවත් වෙන් වෙන්නේ නෑ. අරක නිකම් එක පාරකට පොඩ්ඩක් ෆ්ලෑෂ් වෙලා ගියා විතරයි අරකට එක්ක සම්බන්ධ වෙලා මේ ඇති වෙලා තියෙනවා. එතකොට අපි එහෙමනම් ඉන්න ඉන්න මොකද වෙන්නේ? අපි තවත් තවත් රොඩු මඩවලටම තමයි අපි පුරුදු වෙන්නේ. ඒ කියන්නේ අර අහිංසකව හිටපු මනුස්සයන් කුකුල් පට්ටි දාගෙන ඒක ජීවත් වෙන එහෙනම් මරාගෙන ජීවත් වෙන. ඉතින් මරාගෙන ජීවත් වීම අතෙන් ගත්තාම දැන් ওই අනුන්ගේ මැරීමනේ ඔය කිව්වේ. දැන් ඊළඟට තියෙනව නේද ආපහු තමනුත් මරාගෙන ජීවත් වෙන එක. ඇයි ඔය ලංකාවේ පුරුදුනේ බෝම්බ වැඳගෙන මිනිස්සු මේ පැන්නේ නේද? එතකොට දැන් ඒකටත් පුරුදු වෙලා තියෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා ඔය අහුවේ නැහනේ. දැන් අපි එහෙනම් එහෙම ජීවත් වෙන ක්‍රමයකුත් දන්නවා. මරාගෙන තමුන්ගේ ජීවිතේත් පරාගෙන ජීවත් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ තාම නියුක්ලියර් බෝම්බෙකින් මැරිලා නැහනේ. එතකොට නියුක්ලියර් බෝම්බෙකින් මැරිලාට පස්සේ කලින් බවල් නම් මැරිලා ඇති බොහොම ඈත. දැන් මතක නැහනේ. මේකටත් පුරුදු වෙනවා නේද? නියුක්ලියර් බෝම්බෙකින් එන්න එන්නම අපි කරප්ට් වෙනවා කියන එක තමයි තියෙන්නේ. ඉන්න ඉන්න දැන් අපි තීරුම් ගත්තේ ඒකනේ. මිච්ඡාදිට්ඨික සංඥාව නිසා මිච්ඡාදිට්ඨික සංඥාවෙන් පටන් අරගෙන අපි ආව මිච්ඡාදිට්ඨිය. මතකද අපි බලුවේ 7 වෙනි ස්ලයිඩ් එකේ අපි ඒක ලස්සනට බලුවා නේද? මිච්ඡාදිට්ඨික අවිජ්ජා අපි පළංග පටන් ගත්තා මුලින්ම මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානේ පැවතීම කියලා. ඊට පස්සේ අර දැන් අගයයි මේ පෙර අගයයි සසඳුවා ධාරාව ගැලුවා නම් අන්න නිත්‍යයි පදුට්ට මන සංකප්පේ. ඒ පාර ඒක දික් කරා අපි ආව නිත්‍යභාවයට. දැන් මෙන්න මේ නිත්‍යව ක්‍රෝධයට නේද? ක්‍රෝධයෙන් ආව මක්කයට. ඒක තුලත් තිබෙන නිත්‍යභාවය. මක්කෙන් ආව ඊර්ෂ්‍යාවට. එතනත් නිත්‍යභාවය. ඊට පස්සේ උන් මායාවේ මිච්ඡාදිත්. මේ අතර වාරේ මොකද්ද සිද්ධ වුනේ? මම කුකුල් පට්ටියක් දාගත්තා කියන එක. එතකොට මම දුස්සීල වෙලා තියෙනවා. දැන් මම මේ පින්නන්නේ කොච්චර දුරට දුස්සීල වෙනවද? කුකුලා මරාගෙන නෙමෙයි මාවත් මරාගෙන උන්නත් මම ඉන්න තත්ත්වයට. ඒකත් හොඳයි කියලා හිතාගෙන මේ මිනිස්සේ පණිනි බෝම්බයක් මැදගෙන. පේනවද කොච්චරද කියලා? කොයි තරමට දුරට මිච්ඡාදිට්ඨිය ගිහිල්ලා තියෙනවද? එන්න එන්න මොකද වෙන්නේ එහෙනම්? අපි කරප්ට් වෙනවා. රොඩු මඩ මේ මෙහෙනවා. එන්න එන්නම දුක්ඛ භාවයටම නේදපත් වෙන්නේ. ඒ කියන්නේ අර නිත්‍ය භාවය, අත්ත භාවය, දුක්ඛ භාවය ප්‍රමාද වෙනවා. අතාරින්නේ නැහැ කියන්නේ. එතකොට එහෙමනම් දැන් අපි අවසාන ඒ ප්‍රමාදය දක්වා ඒ ස්ලයිඩ් එක බැලුවා. එවන ඕගලන්ට භාවනාව හැටියට මම කිව්වේ මොකද්ද කරන්න තියෙන්නේ? අර පතේ දිගේ අල්ලගෙන යන්න ඕන. පත දෙකක් තියෙනවා. ඒක තමයි භාවනාව. කාරණාවෙන් කාරණාවට තමන් සිහි කරගෙන යන්න. දීලා ඉවරලා අපි එකේ ඉඳන් නවයට පළවෙනි භාවනාව ස්ලයිඩ් 1 2 9. හත් වෙනි ස්ලයිඩ් එක තමයි බේස් එක හැටියට තියෙන්නේ. ඒ හත් වෙනි ස්ලයිඩ් එකේක හොඳට මෙනෙහි කරලා බලනවා. මේ දෙක අතර දැනට මේක සමරයිස් වෙලා ඇවිල්ලා තියෙනවානේ. 9 වෙනි ස්ලයිඩ් එක දක්වා බලමු. බැලුවාම තමයි අපිට පෙන්වන්නේ අපි අර අතිමාන වුණා කියන කතාව. දුස්සීල භාවයට අතිමාන වුණා. එහෙමනම් දැන් කල්පනා කරනවා මම මොකද්ද වෙලා තියෙන්නේ? මම මිච්ඡා දිට්ඨිය ඉඳන් පටන් ගත්තේ මිච්ඡා දිට්ඨිය. මං ආයේ මිච්ඡා දිට්ඨියට ওই දෙක අතර සිද්ධ වුණේ මොකක්ද? මම කුකුල් පට්ටියක් දාගත්තා. දුස්සීල භාවය. ඒක තමයි වැඩි වුණේ. ඉතින් අන්න ඒක කලින් කල්පනා කරන්න පළවෙනි භාවනාව. දෙවෙනි භාවනාවට මේ ගන්න මුළු එක ප්‍රමාදී දක්වන්න. මම මේක දුක්ඛේ පහ කරන්නේ නැතු මේ විදිහට ගිහිල්ලා දුක්ඛේ පහ කරන්නේ නැතු මම තවදුරටත් කරප්ට වෙයි කරප්ට වෙයි මම ඉන්නවා නේද කියන එක. එතකොට එහෙමනම් අපි මිනිත්තු 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඕගොල්ලන්ගේ මේ වැඩසටහන නම් කවුරුවත් කියලා දෙන්නේ නැහැ. ඉතින් සාකච්ඡා කරගත්තට නම් කමක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඇහුවට කමක් නැහැ. කවුරුවත් කියලා දීමක් නම් කරන්න මේක ඉතින් ඇඩ්වාන්ස් එකනේ. ඉතින් අපි 10ක් විතර අරගෙන අපි ඊට පස්සේ භාවනා කරමු.